අද අපි කතා වුණේ අනිච්ච සංඥා සූත්‍රය අදාළව සාකච්ඡා කරමු කියලා. මේ සූත්‍රය සංයුක්ත නිකායේ 3 කොටසේ කන්දක වර්ගය නැත්නම් කන්ද සංයුත්තේ පුප්ප වර්ගය කියන එකේ තියෙන්නේ 10 වෙනි සූත්‍රයේ විදිහට. මේක මට හිතුනේ හුඟක් වැදගත් ප්‍රති සාකච්ඡා කළොත් කියලා. මෙතන අද කාලේ හුඟක් කයෙච්ච මං හිතන්නේ මේ අනිච්ච කියන වචනේ මොකද්ද, අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියන එක ගැන එක එක අදහස් අහන්න ලැබෙනවා. ඉතින් මේකේ අපිට මේ බුද්ධ වචනය මොකද්ද, බුද්ධ දේශනාව මොකද්ද කියන එක පැහැදිලිව සඳහන් වෙන සූත්‍රයක් මේ අනිච්ච සංඥාව වැඩිය යුත්තේ කෙසේද, අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියන එක ගැන. ඉතින් මේ සූත්‍රයේ මුලදී උපමා ගොඩාක් දේශනා කරනවා. ඒ පටන් ගන්නේ අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. කියන්නේ අනිච්ච සංඥාව බහුලව භාවිතා කළොත් හොඳට වැඩුවොත් මොකක්ද වෙන්නේ? සබ්බං කාමරාගං පරියාදීති. සබ්බං කියන්නේ සියලු, කාමරාග පරියාදීති කියන එක අපිට හිතන්න පුළුවන් ගෙවිලා යනවා, ක්ෂය වෙලා යනවා කියලා. ඒකට අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීති. දැන් සියලු කාමරාග ගෙවිලා යනවා. ඒ වගේම සබ්බං භවරාගං පරියාදීති, සියලු භවරාග ගෙවිලා යනවා. සබ්බං අවිජ්ජං පරියාදීති, එන අවිද්‍යාවක්ම ගෙවිලා යනවා. සබ්බං අස්මිමානං පරියාදීති, අස්මිමානය කියන එක, කියන්නේ මම වෙමි කියන හැම මානයක්ම ගෙවිලා යනවා. සමූහಂತಿ, සමූහಂತಿ කියන්නේ සම්පූර්ණයෙන්ම මුලින්ම ඉදිරිලා යනවා කියන එක. ඒ කියන්නේ ඉතුරුක් නැතුවම නැති වෙලා යනවා. මොනවාද නැති වෙලා යන්නේ? සියලු රූප රාග, සියලු භව රාග, සියලු අවිද්‍යා, සියලු අස්මිමාන, ඒවා සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා, මුලින්ම ඉදිරිලා යනවා. ඒක තමයි ඒකේ සාරාංශේ පළවෙනි ඡේදය. කටංච සංඥාව වැඩුවොත් මොකද වෙන්නේ කියන ප්‍රතිඵලය. අපි සාමාන්‍යයෙන් මේ දුක නැති කරන්න නැත්නම් නිවන් අවබෝධ කරගන්න සිද්ධ වෙන්න ඕන ටික තමයි එතන තියෙන්නේ. කියන්නේ කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන සම්පූර්ණයෙන් නැති කරගන්න විදිහක් තමයි අනිච්ච සංඥාව භාවිතා කිරීම, බහුලව වැඩිම භාවිතා බහුලී කතා. ඊළඟ ඡේදේ එන්නේ උපමාවක්. සෙය්‍යතාපි වික්කවේ සරද සමේ කස්සකෝ මහානංගලේන කසන්තෝ සබ්බානි මූලසංකානකානි සම්පදාලෙන්තෝ කසති. ඒ කියන්නේ ගොවියෙක් සරත් කාලයේ මහා නඟුලක් අරගෙන කුඹුරක් හානකොට ඒකේ විහිදිලා තියෙන සියලුම මුල් සිඳ බිඳගෙන යන විදිහට හානවා. ඒව මේව කෝ භික්කවේ. ඔන්න ඒ විදිහට භික්ෂූනි අනිච්ච සංඥා භාවිතා බහුලී කතා. අනිච්ච සංඥාව භාවිතා කළොත් බහුලව වැදුවොත් සබ්බං කාමරාගං පරියාදීති, සබ්බං රූපරාගං පරියාදීති, සබ්බං භවරාගං පරියාදීති, සබ්බං අවිජ්ජං පරියාදීති, සබ්බං අස්මිමානං පරියාදීති සමුහං. ඒ කලින් කියපු විදිහටම ඒකට අනිච්ච සංඥාව බහුලව වැඩුවොත් හැම කාමරාගයක්ම ගෙවිලා යනවා, හැම රූපරාගයක්ම ගෙවිලා යනවා, හැම භවරාගයක්ම ගෙවිලා යනවා, හැම විද්‍යාවක්ම ගෙවිලා යනවා, මම වෙමි කියන හැම මානයක්ම ගෙවිලා යනවා, මුලින්ම ගැලවිලා යනවා. ඒකට උපමාව කරන්නේ අර ගොවියෙක් සරත් කාලේ මහා නගුලක් අරගෙන, පොඩි නගුලක් නෙවෙයි මහා නගුලක් අරගෙන කුඹුරක් කානකොට ඒකේ විහිදිලා තියෙන සියලුම මුල් සිඳ බිඳගෙන යන විදිහට කානවා වගේ කියනවා. මේ අනිත්‍ය සංඥාව වැඩුවත් අර කියන දේවල් ගැලවිලා යන. දැන් කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන කියන ඒවා. ඒ වගේ මේකේ උපමා මං හිතන්නේ 8ක් 10ක් විතර තියෙනවා. ඊළඟට කියනවා මම මේ පාලිතික නැතුව සිංහලෙන් කියන්නම්. මේ බබුස්තන කපන කෙනෙක් බබුස්තන කපලා ඊළඟට ඒවා අගින් අරගෙන යටි අතටත් පොළනවා, උඩු අතටත් පොළනවා, ඊට පස්සේ පැත්ත දානවා. අන්න ඒ විදිහට ඒවා අයින් කරනවා වගේ නැතින අනිත්‍ය සංඥාව වඩන කෙනාගේ අර කලින් කියපු කාමරාගෙන් ඉඳලා ඒ සේරම දුර වෙලා යනවා. ඊළඟට තවත් උපමාවක් දෙන්නවා. මේ අඹ පොකුරක් තියෙනවා. ඒ අඹ පොකුරේ මුල නැට්ට කපා දැමු විට ඒ නැට්ට හා බැඳුණු යම් තාක් අඹයක්ද ඒ හැම අඹයක්ම එක පොකුරට බිම වැටෙනවා. ඔන්න ඔය වගේ තමයි මහණෙනි මේ අනිච්ච සංඥාව හොඳට වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත් අර කියපු කාමරාගෙන් ඉඳලා අස්මිමාන වෙනකන් තියෙන ඒවා ගැලවිලා යන්නේ. ඒ වගේම කූටාගාරයක උපමාවක් දෙනවා. ඒකේ පරාල තියෙනවා නම් ඒ හැම පරාලම කැණි මඩල කියන එකට නැඹුරු වෙලා ඒක පිහිට කරගෙන ඉන්නේ. ඒකට අග්‍ර වෙන්නේ කැණි මඩල. ඒ වගේ මෙතෙන්දී අනිත්‍ය සංඥාවම අග්‍ර වෙනවා. අනිත්‍ය සංඥාව හොඳට වැඩුවොත් අනිත්‍යක සම්බන්ධ වෙලා තියෙන ඒකට එතකොට ඒවා ගැලවිලා යනවා කියන එක. ඒ වගේම යම් කිසි මුල් වල සුවඳක් තියෙනවා නම් කළු අගිල් මලේ සුවඳ තමයි ඒ මුල් වලින් අග්‍ර වෙන්නේ. ඒ වගේ අනිත්‍ය සංඥාව උපමා කරනවා. ඊළඟට සාරගන්ධා, ඒ කියන්නේ අරටු වල මොනවා හරි සුවඳක් තියෙනවා නම් රත්සඳුන් අරටුව සුවඳ ඒ හැමතැනම වඩා අග්‍ර වෙනවා. ඒ වගේ මේ විදිහට අනිත්‍ය සංඥාව හොඳට වැඩුවොත් අර ටික ප්‍රහාණය වෙනවා. ඒ වගේ මල්වල සුවඳක් තියෙනවා නම් සමන් මලේ සුවඳ තමයි හැම එකෙම අග්‍ර වෙන්නේ. ඒ වගේ අනිත්‍ය සංඥාව වැඩුවොත් කියන කරුණු මුලින්ම ඉදිරියට යනවා. ඊළඟ එකේ කියනවා යම් කුඩා පොඩි රජවරු ඉන්නවා නම් ඒ සියලු දෙනාම සක්විති රජුරුවන්ට අනුකූල වෙන්නේ. ඒ සක්විති රජුරුව තමයි අග්‍ර වෙන්නේ. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව හොඳට වැඩුවොත් තර කියන කරුණ මුලින්ම ගැලවිලා ඉදිරිලා යනවා. ඒ වගේම තරු තාරකා වල යම් කිසි ප්‍රභාවක් දීප්තියක් තියෙනවා නම් ඒ සෑම දීප්තියක්ම චන්ද්‍රයාගේ දීප්තියෙන් සොලස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නැහැ. එතන 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ. චන්ද්‍රයාගේ දීප්තියමයි තරුව එළියට වඩා අග්‍ර වෙන්නේ. ඒ වගේ තමයි කියන මේ අනිත්‍ය සංඥාව වැඩිවොත් සිද්ධ වෙන දේ. ඒ වගේම සරත් කාලේ වලාකුලින් තොර එළිය වැටුණු අහසෙහි හිරු අහසට නැගෙනකොට අහසේ පැතිලා තිබූ සෑම අඳුරු ගතියක්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා දිලිසෙනවා. බබලනවා, අතිශයින්ම බබලනවා. ඒ වගේ තමයි අනිත්‍ය සංඥාව හොඳට වැඩිවොත්, බහුල වශයෙන් වැඩිවොත් හැම කාම රාගයක්ම ගෙවිලා යනවා, හැම රූප රාගයක්ම ගෙවිලා යනවා, හැම භව රාගයක්ම ගෙවිලා යනවා, හැම විද්‍යාවක්ම ගෙවිලා යනවා, මම වෙමි කියන හැම මානයක්ම ගෙවිලා යනවා, මුලින්ම ඉදිරිලා යනවා. අනේ දෙන්න එනකන් ඒ එක එක උපමා දීලා පෙන්නනවා මේ අනිත්‍ය සංඥාව කොච්චර ප්‍රබලද කියලා. ඒ කියන්නේ අර ඒකෙන් අයින් වෙන කරුණු ගෙවිලා ගිහිල්ලා ඉතුරුවක් නැතුවම ගැලවිලා යනවා කියලා අනිත්‍ය සංඥා බහුවිතා බහුලී කතා. මේ විදිහට වැඩියි. ඊළඟට තමයි මේ වැදගත් කොටසට එන්නේ. කතං භාවිතාච ධික්ඛවේ අනිත්‍ය සංඥා. කතං බහුලී කතා සබ්බං කාමරාගං කර්යාදීති. ඒ කියන්නේ මොන විදිහට වැඩන ලද, මොන විදිහට බහුල වශයෙන් වැඩන ලද අනිත්‍ය සංඥාවද හැම කාමරාගයක්ම ගෙවා දමන්නේ. එහෙම නැත්නම් හැම රූප රාගයක්ම ගෙවා දමන්නේ, හැම භව රාගයක්ම ගෙවා දමන්නේ, හැම අවිද්‍යාවක්ම ගෙවා දමන්නේ, මම කියන ඒ හැම මානයක්ම ගෙවා දමන්නේ, නැත්නම් මුලින්ම නසා දමන්නේ කොයි විදියට වඩන ලද, බහුල වශයෙන් වඩන ලද, කොයි විදියට බහුල වශයෙන් වඩන ලද අනිච්ච සංඥාවද කියලා ප්‍රශ්නයක් අහනවා. එකක් අහන්නේ බුදුරජාණන් වහන්සේනේ. කතං භාවිතාච ධික්ඛවේ අනිච්ච සංඥා කතං බහුලී කතා. මොන විදිහට භාවිතා කරපු දෙයද, මොන විදිහට බහුලව වඩන ලද අනිච්ච සංඥාවද? ඊළඟට ඒකට උත්තරය දෙනවා බුදුරජාණන් වහන්සේම. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ථගම ඉති වේදනා ඉති වේදනස්ස සමුදය ඉති වේදනස්ස අත්ථගම ඉති සංඥස්ස සමුදය ඉති සංඥස්ස අත්ථගම ඉති සංඛාරා ඉති සංඛාරස්ස සමුදය ඉති සංඛාරස්ස අත්ථගම ඉති විඥාන ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්ථගම. ඒ කියන්නේ එතන පේනවා අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ගැන තමයි මේ අනිච්ච සංඥාව වඩන්න තියෙන්නේ. කොහොමද වඩන්නේ? මේ තමයි රූපය කියලා. ඉති රූපං මේ තමයි රූපයේ හට ගැනීම, නැත්නම් හට ගන්න හේතු. ඉති රූපස්ස සමුදය මේ තමයි රූපයේ නැතිවීම, නැත්නම් හට නොගැනීම. يعني ඉති රූපස්ස අත්ථගම රූපේ නැතිවීම. ඒ වගේම වේදනාව ගත්තොත් ඉති වේදනං මේ තමයි නින්දනය, නැත්නම් ඉඳීම. එතකොට මේ තමයි ඒ වේදනාවේ සමුදය, මේ තමයි ඒ නින්දනේ අත්ථගමය. ඒ වගේම මේ තමයි සංඥාව, මේ තමයි සංඥාවේ සමුදය, මේ තමයි සංඥාවේ අත්ථගමය. මේ තමයි සංස්කාරය, මේ තමයි සංස්කාර සමුදය, මේ තමයි සංස්කාර අත්ථගමය. මේ තමයි විඥාණය, මේ තමයි විඥාන සමුදය, මේ තමයි විඥානේ අත්ථගමය. කියන්නේ විඥාණය කියන්නේ මේකයි, විඥාණය හටගන්න හේතු වෙන්නේ මේවා, විඥාණය නැති වෙන්නේ මේ නිසා. එතකොට මහණෙනි, ඔය විදිහට වඩන ලද, ඔය විදිහට බහුල වශයෙන් වඩන ලද අනිත්‍ය සංඥාව තමයි හැම කාම රාගයක්ම ගෙවා දමන්නේ, හැම රූප රාගයක්ම ගෙවා දමන්නේ, හැම භව රාගයක්ම ගෙවා දමන්නේ, හැම අවිද්‍යාවක්ම ගෙවා දමන්නේ, මම වෙමි කියන හැම මානයක්ම ගෙවා දමන්නේ. ඒවා මුලින්ම නසා දමන්නේ. එතකොට ඒ කියන්නේ එවං භවිතා කෝ භික්කවේ අනිච්ච සංඥා. එවං බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීති. සබ්බං රූපරාගං පරියාදීති. සබ්බං භවරාගං පරියාදීති. සබ්බං අවිජ්ජං පරියාදීති. සබ්බං අස්මිමානං පරියාදීති. සමෝහං තීති. එතකොට එතනින් අපිට මේ බුද්ධ දේශනාවම කියනවා මොන මෙන්න මේ මොන විදිහට වදන අනිත්‍ය සංඥාවෙන්ද මේවා මුලින්ම නසා දමන්නේ. එතකොට මෙන්න මේ විදිහට වදන අනිත්‍ය සංඥාව. එතකොට මේක කලින් සාකච්ඡාවලත් ඔය සම්බන්ධව අපි සඳහන් කළා. අනිත්‍ය සංඥාව කියනකොට කරුණු තුනක් කියදෙනවා. මේක මොකද්ද? අපි ඒ කියන්නේ රූපේ නම් අනිච්ච සංඥාව වඩන්නේ. රූපය කියන්නේ මොකද්ද? ඉති රූපං. ඊළඟට රූප සමුදය කියන එක. මේකයි රූප සමුදය. ඊළඟට රූප අත්ථගමය කියන එක. මේකයි රූපේ නැතිවීම කියන ඔන්නෝ කරුණු තුනම යෙදුනොත් තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය සංඥාව වැඩෙන්නේ. එතකොට මෙතන ඉතින් මේක නැවතවරක් නුවණින් හිතලා බලන්න හොඳයි. අපි මේ ත්‍රිලක්ෂණය වඩද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම කිය කියා වඩනකොට ඔය අනිත්‍ය සංඥාවේදී ඔය විදිහේ අදහසක්ද ගත්තේ. නැත්තම් ඒක හදා ගන්න අවස්ථාවක් වෙනවා. මොකද මේ බුද්ධ වචනයට අනුව මේ කාමරාග බවරාග රූපරාග අවිද්‍යා අස්මිමාන ගෙවලා දමන්න පුළුවන් මෙන්න මේ විදිහට වඩන අනිච්ච සංඥාවේ. අපට ඕන වන විදිහේ අනිච්ච සංඥාවක් වැඩුවට මේවා ගෙවෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් හුඟක් ප්‍රචලිතව තියෙන අනිත්‍ය සංඥාව තමයි වෙනස් වෙනවා කියන එක. ඒතර වෙනස් වෙනවා කියන එකෙත් සමහර විට ගැඹුරට හිතුවොත් මේ අර්ථය ගන්න පුළුවන්. ඒ වුණාට අපි සාමාන්‍ය මට්ටමේ වෙනස් වෙනවා කියන එක මේ කරුණු තුනම අවබෝධ වෙනවද කියන එක. දැන් අපි රූපයක් තියෙනවා, ඔක වෙනස් වෙනවා. අපි හිතමු අපේ ශරීර රූපය කියලා. ඒතර ශරීරය ගැන මෙනෙහි කරන අය අනිත්‍ය මෙනෙහි කරනවා කියලා මේ ශරීරය වෙනස් වෙලා යනවා. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්, දැන් ඉන්න හැටි නෙමෙයි තව වයසට යනකොට. ඒකට වෙනස් වීමක් තියෙනවා. ඒ දැකීමද අනිච්ච සංඥාව වැඩි වීම කියන්නේ. එහෙම නැත්නම් මේ ශරීර රූපය ගත්තොත් මේ රූපය මොකද්ද කියනකොට අපි හිතන ශරීරය. ඊළඟට හොයන්න කරුණු දෙකක් තියෙනවා. මේකේ සමුදය මොකද්ද? මේක හටගන්න හේතු මොනවාද? මේක නැති වෙන්න හේතු ඒ නැතිවීම මොකද්ද? ඒ කියන්නේ සමුදය නැති වුණත් අත්ථගමය කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පිහිටන්නේ නිරෝධයි කියන එක. ඔන්න ඔය කරුණු ටික එක පැත්තකින් එතන වැදගත් වෙනවා. ඒ කියන්නේ අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඊළඟට දැන් අනිත් සූත්‍ර වගේ නෙමෙයි මේ අපි සංයුත්ත නිකාය ගත්තොත් සාමාන්‍යයෙන් බොහොම කෙටි සූත්‍ර තියෙන. ඒ වුණාට මේ අනිච්ච සංඥාව කවර විදිහට වඩන අනිච්ච සංඥාවෙන්ද මේවා ගෙවිලා යන්නේ නැතිවිලා යන්නේ කියන එක කියන්න කලින් බොහොම උපමා ගොඩක් දේශනා කරනවා. ඒකෙත් මම හිතන්නේ වැදගත්කමක් තියෙනවා. මොකද මේ අනිච්ච සංඥාව අනිත් හැම සංඥාවකටම වඩා ප්‍රබලයි කියන එක කරා අන්තිමට ගස්තු එකේ අර වලාකුලින් තොර අහසක හිරු අහසට නැගෙනකොට අහසේ පැතිර තිබූ සෑම අඳුරු ගතියක්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා දිලිසෙන බබලනවා, අතිශයින්ම බබලනවා කියන ඔන්න ඔය විදිහට තමයි උපමා කරන්නේ. මේ අනිත්‍ය සංඥාව හොඳට වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත් සිද්ධ වෙන දේ එතන අඳුර කියලා ගන්න තියෙන්නේ. එතකොට කාමරාග, බවරාග, රූපරාග, අවිද්‍යා, අස්මිමාන කියන ඒවා ඒවට ඉතුරු වෙන්න විදිහක් නැහැ අනිත්‍ය සංඥාව බහුලව වැඩුවොත්. එතකොට මෙතන දැන් අපි අනිත් වඩන සංඥාවලට වඩා අනිත්‍ය සංඥාවට මූලික තැනක් ප්‍රධාන තැනක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ත්‍රිලක්ෂණය ගත්තොත් දුක්ඛ සංඥාව වඩන්න පුළුවන්, අනාත්ම සංඥාව වඩන්න පුළුවන්, අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක. ඒකට එතනත් ඒ තුනෙන්ම ප්‍රබල වෙනවා කියන්නේ අරව ඉතුරු නැතුවම නැසලා දමනවා කියන්නේ රහත්භාවය ලබන්නම උදව් වෙන සංඥාවක් අනිත්‍ය සංඥාව කියන එක. ඒක උපුටලා දක්වන්න තමයි මං හිතන්නේ මේ තරම් උපමා ගොඩක් මෙතෙන්ට ගත්තේ. සමහර විට හිතනවා ඇයි මෙච්චර මේ උපමා මේකට අවශ්‍ය වෙන්නේ කියලා. එන්නට ඒ බුදු කෙනෙක් නිකන් වචන නාස්ති කරන්නේ නැහැ නේ. අපිට ඒ කෙනෙක් අදහසක් ගන්නවා නම් මේ හරියට වඩන අනිත්‍ය සංඥාව කොච්චර ප්‍රබලද කියන ඒ අදහසත් මට නිකන් හිතෙනවා. මේක අනිත් හැම භාවනාවකටම වඩා අනිත්‍ය සංඥාව වැඩිම බොහොම ප්‍රබලයි කියන කරුණ. ඒ පණිවිඩෙයි ඊළඟට අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? ඒ කියන්නේ අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද කියන කරුණයි. දැන් ඔය ඕකෙන් සම්පූර්ණ කතකට ගත්තොත් මුළු බුදුදහමම විස්තර වෙනවා කියලා හිතන්න පුළුවන්. ඒක තමයි මේ කෙටියෙන් මේ සූත්‍රයේ තියෙන මේ පාළි දේවලුයි සිංහල අර්ථයයි මම කිව්වේ. එතකොට අපි බලමු මේක ගැන මොනවා හරි අදහස් ප්‍රශ්න තියනාද කියලා, කාට හරි අහන්න දෙයක් තියනාද, අපි ඒ අනුව සාකච්ඡාව ගෙනියමු. පෙරුවන් සරණයි. මගේ පංච උපාදානස්කන්ධය කියලා කිව්ව එක තව ටිකක් පැහැදිලි කරනවාද?
ඔව් මම මගේ පංච උපාදානස්කන්ධ කියන්නේ රූප කියන එක මම රූප තේරුම් ගන්න කොහොමද? මම වේදනාව තේරුම් ගන්නේ කොහොමද? මේ දාතම මම නෙටි මේ සංස්කාර කියන එක මම තේරුම් ගන්නේ කොහොමද? අන්න ඒව දී වශයෙන් මේක මේ ඒක අපි තේරුම් ගන්න විදිහක් තියෙනවනේ. ඒ මත දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ රූපය කියන එක දැන් සමහර දැන් මම වෙන සාකච්ඡා කරනකොට කෙනෙක් කොමට නම් මේ රූපය අනිත්‍යභාවය නිකන් මේ එක එක මේ යම් කිසි දෙයක් බලලා තව දෙයක් බලන්න බෑනේ. දෙසර එකකින් එකක් ඒකෙම පේනවා කියලා. දැන් මට ඒ වගේ එකක් හරි අමාරු ඒම එකක් මට ඒක තේරුම් ගන්න මේ සමහර වෙනස් විදිහකට ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ ආදි වශයෙන් මේ තමයි මට හිතුනේ මේ මේක තේරුම් ගන්න ඒ අපි මොකද මේ අන්තිමට ඔක්කොම දැන් වේදනා සංඥා ඔය ඔක්කොම අපි මේ අපේ ගන්න එක මේ තිබෙන සංස්කාර තුළින්ම වගේ සම්බන්ධ වෙලා තියෙන දේවල්. ඉතින් ඒ සංස්කාර වගේ දේවල් අපි හදාගත්ත විදිහ වෙනස් නේ තියෙව. ඒක හේතු නිසා කියලා මට හිතුනේ තේරුම් සරණයි.
හොඳයි තේරුම් සරණයි.
රූපය වේදනාව සංඥාව අනිත්‍ය බලන්නට වැඩිය මෙතන මට නම් හිතන්නේ මේ තියෙන දෙයක අනිත්‍ය බලන්නට වැඩිය දෙයක් තියනවාද කියලා බැලීම වගේ දෙයක් මට හිතෙනවා. දෙයක් රූපයක් තියනවාද විඥානයක් තියනවාද ඒ වගේ මේ තියෙන දෙයක අනිත්‍ය බැලීමද එහෙම නැත්නම් මෙතන කරන්නේ අපි දෙයක් තියනවාද කියලා බැලීමද කියලා වගේ මට අදහසක් එනවා ඒකෙන් තමයි.
ඔයකට මං හිතන්නේ උත්තරේ හොයාගන්න පුළුවන් ද මේකේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ත ගමෝ. ඔන්න ඔක තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා. එතකොට එතන අපි තෝරගන්න ඕන මොකද්ද මේ ඉති රූපං කියන්නේ? මෙන්න මේකයි රූපය කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක. ඒ හින්දාමයි මම අර ඉස්සෙල්ලා දේරුක් මහත්තයාගෙන් ඇහුවේ මොකද්ද මේ මගේ පංච උපාදානස්කන්ධය කියලා අදහස් කරන්නේ මොකද? මට එතන අවශ්‍ය වුණේ මේ ඒකෙන් තමන්ගේ ශරීරය කියලා වෙන් කරනවද නැත්නම් ඊට වඩා වෙනස් අදහසක්ද කියන එක මේ පිළිතුරක් දෙන්න කලින්. එතකොට මොනවාද අදහස් තියෙන්නේ මේ ඉති රූපං කියන එකෙන් පටන් ගන්න තියෙන එක ගැන? අදහස් ඉති රූපං කියන එකෙන් මොකද්ද අදහස් කරනවා ඇත්තේ? එතන මං හිතන්නේ අර ඔබතුමා අහපු එකට පිළිතුරකුත් තියෙනවා. මොකද මේ රූපයක් නැති බව දකින්වද නැත්නම් තියෙන රූපයක් දිහා යම් කිසි මෙනෙහි කිරීමක් විදිහටද තියෙන කියනකොට එතන අදහස් වෙන්නේ මේ සමහරට යථාභූත ස්වභාවය නොවෙන්න පුළුවන්. මොකද මේ අනිච්ච සංඥාව වඩන්න තියෙන්නේ මතක තියාගන්න මේ රහතන් වහන්සේට නෙමෙයි තාම මේ මාර්ගයේ වඩන කෙනාටයි. ඒකට මාර්ගයේ වඩන කෙනා මං හිතන්නේ ලෝකය ගැන නැත්තම් රූප ගැන යම් කිසි හැඟීමක ඉන්නේ. එතකොට අන්නේ රූප සංඥාව මොකද්ද කියලා ඇත්ත ඇති හැටි තේරුම් ගන්න ක්‍රමයක් විදිහටයි මම මේ අනිච්ච සංඥාව වඩනවා කියන එක දකින්නේ. එතකොට ඒ සංඥාව වැඩිවීමෙන් එන ප්‍රතිඵලය අර කියපු කාම රාගයක්ම හැම කාම රාගයක්ම ගෙවා දමන්න විදිහක් තමයි අනිච්ච සංඥාව වැඩි. එතකොට මේ කාම රාගය තියෙන කෙනාට ඒකෙන් මිදෙන්න දේශනා කරපු ක්‍රමයක්. එතන කාම රාග කියනකොට අපිට මං හිතන්නේ ගන්න වෙනවා මේ කාම ලෝකවල කාම වස්තු කියන දේවල්. එතකොට ඒවා ගොඩක් වෙලාවට රූප හැටියට තමයි අපි අඳුරගන්නේ. ඉතින් මේ මට අදහසක් එනවා මේ ඉති රූපං කියලා මේ දේශනා කරන්නේ අපිට යම් කිසි දෙයක් දැනට රූපයක් කියලා හිතෙනවා නම් ඒ කියන්නේ මේ ලෝකෙට ඇති හැම දෙයක්ම රූප කොටසට දාන්න පුළුවන්. අපි මොනවාම හරි දැනගත්තා නම් මේ ලෝකෙට ඇති කියලා ඒවා තමන්ගේ ශරීර වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීර වෙන්න පුළුවන්, සත්ව ශරීර වෙන්න පුළුවන්. ඒ කියන්නේ සජීවී රූප නැහැ නැත්තම් සවිඥානික රූප කියන රූප වෙන්න පුළුවන්. ඊළඟට අවිඥානික රූප පිටමෝය මේස පුටු ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන ඉරහඳ තාරකා වගේ මේ අපි ලෝකය හැදිලා තියෙනවා කියලා හිතන රූප සියල්ලම. එතකොට යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේක රූපයක් කියලා එහෙම අදහසක් එනවා නම් දැන් ඒක හරිද වැරදිද කියන කතාව නෙමෙයි. අපි ඉන්න මට්ටමේදී මෙන්න මේක රූපයක් කියන අදහස එනවා නම් ඔන්න ඔතනින් පටන් ගන්න කියන එකයි මේ කියන්නේ කියලා. ඒ කියන්නේ මට අදහස්සේ නිති රූපං කියන එකෙන් පටන් ගන්න මම රූපය කියලා තේරුම් අරන් තියෙන්නේ මෙන්න මේක. මේකට මම රූපය කියලා කියනවා. තව විදියට කිව්වොත් නිති රූපං. එතකොට ඒ කියන එකේ ඒ අපි සාමාන්‍ය ලෝකයා දකින මට්ටම. එතකොට ඒ මට්ටමේ ඉඳන් ලෝකෝත්තර දැක්මකට ගෙනියන්න මාර්ගයක් තමයි මේ අනිච්ච සංඥාව වැඩි වීම කියන්නේ. ඒ කියන්නේ අනිච්ච සංඥාව වැඩි වීමේ ප්‍රතිඵලයක් තමයි මේ අපි පළවෙනි ප්‍රතිඵලය ගත්තොත් සෑම කාමරාගයක්ම ගෙවා දමනවා. මුලින්ම උපුටලා දමන්න තරම් ප්‍රබලයි මේ අනිච්ච සංඥාව වැඩි වීම. එතකොට රූපයේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න මාර්ගයක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ අනිච්ච සංඥාව වැඩි වීම බහුල්කා කිරීම බහුලී කතා කිරීම. මේ ගැන මුකුත් අදහසක් තියනවද කාට හරි? තෙරුවන් සරණයි.
ඒ කියන්නේ රූප ගැන කිව්වම ශබ්දයක් දැන් කනට අපි දැන් ඔයා කතා කරන අර කුරුල්ලෙක් කියනවා ඒ ශබ්දය එතකොට රූපයක් නේ. එතකොට අපේ දැන් මේ ඉන්ද්‍රියන්ට ග්‍රහණය වන සෑම දෙයක්මකට අපි විඥාන අපිට සංඥාවක් ආවොත් එතනම අපි ඒක අනිත්‍ය එතනම අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න ඕනේද? එහෙමද?
ඔව්. ඉස්සෙල්ලා අපි රූපයක් කියලා කියන්නේ මොකටද කියන තැනකින් පටන් ගන්න. දැන් සද්දයක් නිසා කුරුල්ලෙක් ගැන දැනගත්තා නම් එතකොට කුරුල්ලා අපට රූපයක්. ඒකම තමයි මං කියේ මේ ලෝකෙට ආйти මොනවා හරි අපි දැනගත්තා නම් දැන් කුරුල්ලා ලෝකෙට ආйти දෙයක්. ඒක තව විදිහකට අපි සජීව ශරීරයක් නැත්නම් තවත් සත්වයක් කියන මට්ටමේදී තමයි සාමාන්‍ය මේ ඒ කියන්නේ තවත් ජීවියෙක්. එතකොට අපි පුද්ගල හැඟීමකුත් දාලා තියෙනවා. එතකොට සත්ව පුද්ගල හැඟීමක්. දැන් සත්වයා කුරුල්ලා කිව්වත් අපි විශ්වාස කරනවනේ ආයේ වෙන ජීවිතයකදී මුන් සමහර විට මිනිස්සෙක් වෙලා ඉන්නේ ඇති. නැත්තම් දෙවි කෙනෙක් නැත්තම් නිරි සතෙක් වෙන්නේ ඇති. එතකොට ඒ සජීව නැත්තම් සවිඥානික රූප කියනකොට අර සත්ත්ව පුද්ගල හැඟීමෙන් තමයි අපි සාමාන්‍යයෙන් බාරගන්නේ නේද? එතකොට ඒවත් රූප කොටසටම අයිති වෙනවා. එතකොට එතන හොඳ අදහසක්
සමාවෙන් අවසරයි ડોක්ටර් සමාවෙන්ද? දැන් මම මේ ශබ්දය එතනට ගන්න නැද්ද කියලා.
ඔව්. එතනට තමයි මම එන්න හැදුවේ. දැන් මේක අපි ඇහෙන් දැකලා නෙමෙයි මේ වෙලාවේ දැනගත්තේ කණෙන් ඇහුන ශබ්දයක් නිසා. එතකොට ඇහෙන් දකින දේවලු රූප මට්ටමට ගන්න පුළුවන්. කන නිසා දැනගන්න දේවලු ඒ කියන්නේ ශබ්ද සංඥා නිසා යම් කිසි රූපයක් ගැන දැනගත්තා නම් ඒවත් රූප ගණයට වැටෙනවා. ඒකම මේ සලායතනෙටම දාන්න පුළුවන්. ඒ කියන්නේ ගඳක් සුවඳක් නිසා අග්‍රාණ්‍ය නිසා අපි හිතමු හොඳ කෑම සුවඳක් කෙනකොට කෑම පිඟානක් මතක් වෙන්න පුළුවන් ආහාරයක් මතක් වෙන්න පුළුවන්. ඒකට ඒකත් ලෝකෙට ඇයිති අපි බාර අරන් තියනවා මෙහෙම රූපයක්. මේකෙන් තමයි මේ සංඥාව අපිට ලැබුණේ කියන අදහසක් එනවා. එතකොට මේ මොන ආයතනෙන් ගත්තත් එතනින්ම එනවා මේ ලෝකෙට ඇයිති රූපයක්කට අපි සම්බන්ධ කරනවා ඕක. දැන් නිකන් හිතලා බලන්න කිසිම ශබ්දයක් අහන්න පුළුවන්ද? ඒකට තේරුමක් නොදී. තේරුමක් කියන්නේ ලෝකෙට ඇයිති රූපයකට සම්බන්ධ නොකර මේ සද්දේ මේකට අදාළයි කියලා සම්බන්ධ නොකර පොඩ්ඩක් try කරලා බලන්න. ඒ කියන්නේ මේ මං මෙන්න මේ සද්දේ ඇහුවා කිසිම රූපයකට සම්බන්ධ නොකර, ඒ කියන්නේ ලෝකය ගැන කිසිම අවබෝධයක් නැතුව මේ සද්දය ඇහුවා කියන මට්ටමකට එන්න පුළුවන්ද? මම හිතන්නේ සාමාන්‍ය ජීවිතේදී හරිම අමාරු වැඩක්. ඒක ඒ කියන්නේ අපි කණෙන් සද්ද සංඥාවක් ඇහුවට හැමතිස්සෙම ඒකට අදාළ මොනවා හරි රූපයක් ඔකට ගැට ගහලා තියෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒ වයින්ුත් එනවා අපි ඉති රූපං කියන මට්ටමට ගන්න පුළුවන් රූප. එතකොට මේක මේ ඇහැ නිසා දැනගන්නේ ඒවත් රූප, කන නිසා දැනගන්නේ ඒවත් රූප. ඒ වගේ නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා දෙන්නත් පුළුවන් රූප. එතන මම ඒ රූප කියන එකටම තමයි අර පොදුවේ ලෝකය කියලා ගත්තේ. ඒ කියන්නේ අපි දන්න ලෝකය. ඒ ලෝකය දැන් ඔන්න අපේ සාමාන්‍ය මට්ටමේදී ලෝකය, එතකොට මේ ආයතනවලට සාපේක්ෂව බාහිරව තියෙන දෙයක්. එතකොට මේ ආයතනකින් දැනගන්න සේරම බාහිර ලෝකෙට අයිති කියලා හිතන දේවල් අපි රූප ගණයට දානවා. එතකොට එතනින් ඉති රූපං කියලා පටන් ගන්න පුළුවන්. ඒකම දැන් බාහිර ඒවා කියනකොට එතකොට අභ්‍යන්තර ලෝකයක් නැත්නම් රූප නැද්ද කියලා හිතෙන්න පුළුවන්. අභ්‍යන්තර ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකක් රූප ගණයටම තමයි වැටෙන්නේ. ඊළඟට ඒවට අරමුණු වෙන බාහිර දේවල් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවායිනුත් අපිට දෙන්නේ පොදුවේ ගත්තොත් රූප කියන. ඒ කියන්නේ එතන රූප කියලා කියන්නේ මේ එකක් මේ ඇහෙන් දකින ඒවම විතර නෙමෙයි, පොදුවේ ආයතනකින් අත්දකින ඒක ගන්න පුළුවන් මේ මේ ලෝකෙට අයිති ස්වභාවයක්. එතකොට ඒ රූපය අපි බාර ගන්න ගතියක් තියෙනවා. ඒක රූපයක් කියලා. ඒ රූපයක් කියලා බාර ගන්න ගතිය තමයි ඒ රූපයේ දැස ගැනීම, නැත්නම් රූපේ පිළිගැනීම, නැත්නම් රූප උපාදානය කියන්නේ. එතකොට අජ්ජෝසාය තිට්ඨති කියන වචනේ දෙනවා. එන්න මෙහෙම රූපයක බැස ගන්නවා. බැස ගන්නවා කියන්නේ ඒක එහෙමමයි කියලා පිළිගන්නවා. ඒ පිළිගන්නකොට අර ලෝකෙට අයිති දෘෂ්ටි ටිකකටත් යනවා. එක දෘෂ්ටියක් තමයි මේක පවතින ස්වභාවයක්. ඒ කියන්නේ නিত্য සංඥාවට යනවා. දැන් ඔකේ ඇත්ත ඇති හැටි බලනකොට අනිත්‍ය. ඒ වුණාට දැන් අපි අනිත්‍ය සංඥාව තාම වඩලා නැති කෙනා සංසාරේ යන කෙනාට තියෙන්නේ නিত্য සංඥාවේ රූපය. ඒ නිසා තමයි මේ රූපය ගැන කතා කරන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නিত্য සංඥාව කියනකොට මේ විදිහට තේරුම් ගන්න. දැන් ඒක අපි දැනගන්න මොහොතේ මේ රූපේ තියෙනවා. ඒ කියන්නේ ආයතනයකට අහු වෙන මොහොතේදී මේ රූපේ තියෙනවා. ඊට මොහොතකට කලිනුත් මේ රූපේ තිබුණා. ඊළඟට ඊට මොහොතකට පස්සෙත්, ඒ කියන්නේ අනාගතෙත් මේ රූපේ අත්දකින්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලෙම අයිති, ඒ කියන්නේ පැවැත්මක් දීලා. ඒක සමහර විට මීට තත්පරයකට කලින් දැන් ඊළඟ තත්පරේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊයේ, අද, හෙට, නැත්නම් මාසයකට කලින් අද ලබන මාසෙ. ඒ කාලය ඕන තරම් එහාට මෙහාට යන්න පුළුවන්. ඒක සුළු වුණත්, දීර්ඝ වුණත් තේරුම් ගන්න පැවැත්මක් දීලා. ඒ කියන්නේ ඇත කියන දෘෂ්ටියට ගිහිල්ලා. ඒ නිසා තමයි අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. ඒකේ දැසගත්තා කියන්නේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියන වචන තුනම යෙදෙනවා. ඔන්න ඔය ස්වභාවයේ දෙයක් තමයි දැන් අපි රූපයක් විදිහට මේ මට්ටමේදී බාර අරන් තියෙන්නේ. එතකොට ඒ මට්ටමේ රූප තමයි අපිට ඔය ලෝකේ වටපිටාවේ දකින්න, අත්දකින්න. දකින්න කිව්වහම ඇහෙන් විතරක් නෙමෙයි, මේ ආයතන භාවිතා කරලා අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. ඔකට තමයි අපි සාමාන්‍යයෙන් බාහිර ලෝකය කියලා කියන්නේ. එතකොට ඕවටම නේද බලන්න මේ අපේ කෙලෙස් ඇති වෙන්නේ. කෙලෙස් කියන්නේ රාග, දෝෂ, මෝහ ඇති වෙන්නේ ඕවටම නේද? මේවා නේද අයිති කරගන්න හදන්නේ. අපි එක්ක ඇලෙන්නේ හරි, ගැටෙන්නේ හරි මේවා නිසා නේද? එතකොට අර කියපු වචන ටික ඔක්කොම ඔතෙන්ට යෙදෙනවා. ඒකට මතක තියාගන්න මේ සාමාන්‍ය සත්වයා ඉන්න මට්ටමේදී මෙන්න මේ යෙදෙන කෙලෙස් ටික ගෙවා දමන්න උපක්‍රමයක් තමයි ඔතන මේ අනිච්ච සංඥා සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ. ඒක අනිච්ච සංඥාව කියන එක මෙන්න මේ විදිහට භාවිතා කළොත්, බහුලව භාවිතා කළොත් මේ කියන දේවල් වලින් නිදෙන්න පුළුවන්. නිදෙන්න පුළුවන් කියන එක තව විදිහට බලන්න ඒ රූපයේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න විදිහක්, ක්‍රමයක්. තව විදිහට කිව්වොත් මාර්ගයක් උපද්දවා ගන්න විදිහක් මෙතන මේ සූත්‍රයේ සඳහන් වෙනවා. එතන ඒ ප්‍රශ්නේ කියන්නේ ඇස ගැනද නැත්නම් ඇස නිසා දැනගන්න රූපය ගැනද? සමහර විට ඉස්සෙල්ලා බලන්න ඕන මොකද්ද? එහෙම නැත්නම් අපි ওই දෙකම ගැන බලන්න ඕනද? ඕකේ පිළිවෙලක් තියනවාද? අන්න ඒ වගේ ගැටලු එන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ සූත්‍රයට අනුව බලනකොට දැන් රූපය කියන්නේ මොකද්ද? ඉති රූපං කියන එකෙන් පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් රූප කියනකොට මෙතන අපිට පොඩ්ඩක් පැටලෙන තැනක් තමයි අපි ඇසට අරමුණු වෙන්නේ රූප කියලා කියන්න පුරුදු වෙලා තියෙනවානේ. එතකොට ඒ ඇසට අරමුණු වෙන රූප විතරද මේ මෙතන අදහස් වෙන්නේ කියලා ඒකට උත්තරේ තමයි මම ඉස්සෙල්ලා දුන්නේ. කියන්නේ ඒවත් රූප ධනෙට වැටෙනවා. ඒ වුණාට අනිත් ආයතන වලින් දැනගන්නේ රූප ගැනමයි. ඒ වගේම ඔය අභ්‍යන්තර ආයතන ටිකත් රූප ගණේටම වැටෙනවා. ඒ කියන්නේ ඇස කියන්නේ රූපයක්. ඇසෙන් දැනගන්නේ රූපයක්. කන කියන්නේ රූපයක්. කන නිසා දැනුවත් වෙන්නේ රූප ගැන. ඒ විදිහට සලකන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන කිව්වත් රූප, බාහිර ආයතන කිව්වත් රූප ධනයට දාන්න වෙනවා. එතකොට මේ රූපවල ලක්ෂණ ටික ඒ හැම එකටම පොදුයි. එතන ඊළඟට දැන් අර තවත් සූත්‍ර කිහිපයක් සඳහන් වෙනවා. ඒක දකින්න පුළුවන්. මේ අපි ඇහැයි ඇහැට අරමුණෙන් රූපයයි ගත්තොත් එතන රූපය පිරිසිඳ දැක්කොත් අනිවාර්යෙන්ම ඇස පිරිසිඳ දැකීමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි දැන් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියන යුගලයක්නේ පොදුවේ ආයතනය කියලා ගත්තහම දැන් චක් ආයතන රූප ආයතන කියන්න පුළුවන්. සෝත ආයතන සද්ද ආයතන කියන්න පුළුවන්. අජ්ජත් ආයතන බහිද්ද ආයතන. එතනින් මෙහෙම සිද්ධියක් තියෙනවා. එක ආයතනයක් පිරිසිඳ දැක්කොත් ඇසයි රූපයි ගත්තොත් රූපයේ ඇත්ත ඇති හැටි හරියටම අවබෝධ කළොත් ඒකම ඇති ඇස අවබෝධ කරන්න. ඒ වගේම ඒකේ අනිත් පැත්තත් හරියන යම් කිසි කෙනෙක් ඇස ඇත්ත ඇති හැටියට කියන්නේ යථාභූත ස්වභාවය අවබෝධ කළොත් ඇසෙන් දැනගන්න රූප ගැන අවබෝධ කරනවා. එතකොට ওই දෙකම මෙනෙහි කරලා දෙකම කරලා අවබෝධ කළත් ඒ අවබෝධයටම එනවා. එතකොට මේ පොදුවේ රූපය ගැන අවබෝධ කරන්න නම් කරන්න ඕන මොකද්ද කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ මේ අනිච්ච සංඥාව වඩන්න, භාවිතා කරන්න, බහුලව වඩන්න. මොකක් ගැනද? රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාරය ගැන, විඥාණය ගැන. ඔය පහේම අනිච්ච සංඥාව වඩන්න. ඒක එකක් තමයි. අපි දැන් රූපය කියන එක ගත්තාම මතක තියාගන්න, ඇස කියන එකක් අපට රූපයක්. ඇසෙන් දැනගන්නේ රූප ගැන. කන කියන එකත් රූපයක්. කනෙන් දැනගන්න ශබ්ද සංඥාවලට අදාළව ඉන්නේ රූප. ඒ කියන්නේ රූප සම්බන්ධ අදහසක් අපි ගන්න. ඇසෙන් දැනගන්නේ රූප සංඥා මාත්‍රයක් වුණාට අපි පුරුදු වෙලා තියෙන්නේ සංඥාවෙන් නවත්තන්න නෙමෙයිනේ. ඒකට අදාළ බාහිරව පවතින, තව විදිහට කිව්වොත් අපි තව ටිකක් මේ විස්තර කළොත් සතර මහා ධාතුයෙන් හැදිච්ච එළියේ තියෙන රූපයක් තමයි මේ ඇහෙන් දැනගත්තේ කියන මට්ටමකට යනවනේ. ඒක තමයි මං කියේ අර ලෝකේට අයිති දේවල් කියලා අපි සාමාන්‍යයෙන් පිළිගන්න. එතකොට එතන තියෙන වැරදි දෘෂ්ටි වගේ එක අපි ඉන්නේ. ඒ නිසා තමයි මේ සංසාරේ යන්නේ. එතකොට ඒ දෘෂ්ටි වලින් මිදෙන්න උපක්‍රමයක්, මාර්ගයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රෙදී පැහැදිලිව පෙන්නලා දෙන්නේ. ඕකෙන් මිදෙන්න පුළුවන් මෙන්න මේ අනිච්ච සංඥාව වඩන්න, බහුලව වඩන්න, භාවිතා බහුලීකත. කොහොම වඩන අනිච්ච සංඥාවෙන්ද ওই මුලාවන් වලින් මිදෙන්න පුළුවන්? අන්න ඒකට උත්තරෙත් දෙනවා. කියන්නේ රූපය ගැන නම් අනිච්ච සංඥාව වඩන්නේ මෙන්න මේ ආකාරයේ ජාති තුනක් බලන්න තියෙනවා. මොකද්ද රූපය කියන්නේ? මේකයි ඉති රූපං. ඊළඟට ඒකේ සමුදය මොකද්ද? අත්ථගමය මොකද්ද? ඔය තුනම බැලුවොත් තමයි අනිච්ච සංඥාව වැඩුවා වෙන්නේ. එහෙම වඩන අනිච්ච සංඥාවෙන් තමයි මේ කෙලෙස් නසා දමන්නේ, මුලින්ම උදුරලා දමන්නේ. ඒ කියන්නේ අපේ තියෙන වැරදි දෘෂ්ටි ටිකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ විදිහට අනිච්ච සංඥාව වැඩුවොත් කියන එක. පැහැදිලි ඇති මං හිතන්නේ. තව මොනා හරි තියනවාද ඒ සම්බන්ධව වහන්න? තෙරුවන් සරණයි.
සාකච්ඡාව අතරම අපි මේ වෙනදා වගේම වැදගත් සාකච්ඡාවක් අදත් කරගෙන යනවා. මෙතෙන්දි මත්නම් දැන් මේ රූපේ අනිත්‍ය කියලා අපි දැන් මේ මම ඉස්සරහා මේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකදී තේරුම් ගියා මේ විදුලි බුබුලක අනිත්‍ය, විදුලි බුබුලක් ඇති වෙලා නැති වෙලා යන එක. ඒ ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා මේ එක විදුලි ඒකකයක් දැවිලා තවත් එක විදුලි ඒකකයකදී මේක නිවි නිවි යනවා. මේක අනිත්‍යයක් තියෙනවා, මේක අපිට දකින්න බෑ, ඇහැට පේන්නේ නෑ. නමුත් මේ අපේ විදුලි මීටරේ දිහා බලපුවාම මේ තියෙනවා විදුලි මීටරේ කරකිලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපිට මෙන්නේ පද අවබෝධයක් විතරයි තියෙන්නේ. නමුත් මේක මෙහෙමම කියනවා මේ පහන් දැල්ලකත් මේ විදිහට අනිත්‍ය දකින්න පුළුවන් කියලා. මේ නිවි නිවි නැත්නම් නැතිවි යන මේ කලාප කීයද තියෙනවා කියලා. නමුත් ඒක අර මගේ ජීවිතය කරගන්න මට මේක දකින්න බෑ. මේක ආන්න විතර ආලා ලබාගත් දැනුමක් විතරමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ වඩන හැටි, මේ රූපය කියන්නේ මොකද්ද කියන එක, නැත්නම් මේ රූපේ සමුදය කොයි විදිහටද, අත්තංගමේ කොයි විදිහටද අපි වඩන්නේ කියන එක කරුණා කරලා මේ උදාහරණයකට විස්තර කරනවා නම් බොහොම පිං.
හොඳයි. මම හිතන්නේ අන්න එතෙන්ට තමයි එන්න ඕන. ඒ කියන්නේ අපි දැන් ධර්මය දැනුම විදිහට දැනගැනීම එකක්, මේක දැකීම කියන එක තව එකක්. අර ඥානං පස්සං කියලා අපි වචන දෙකක් කතා කළේ. දැන් ඔය ගාක් අපිට තියෙන්නේ අපි ධර්මය දන්නවා කියලා හිතාගත්තට තියෙන්නේ දැනුම. කියන්නේ අර පොතේ මෙහෙම තිබුණා, මෙතන මෙහෙම තියෙනවා, නැත්නම් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියලා ඒක අනිත් පැත්තට මම කියන්නේ ඔකට ඒ දාගත්තු ටික වමාරනවා මිස කොහෙන් හරි ගත්තු ටික ඒක අර තමන්ගේ දැක්මක් විදිහට, අවබෝධයක් විදිහට ද මේ කියන්නේ? ඉතින් මහත්මයා අහපු එක බොහොම හොඳයි. දැන් හුඟක් අය පිළිගන්න ඇති. දැන් අපට පහසුවෙන් වෙනස් වීම දකින්න පුළුවන් මේ රූප ස්වභාවයන් තියෙනවා. දැන් ඒ කිව්වා වගේ විදුලි බුබුල වෙන්න පුළුවන්. අර දැන් ෆ්ලොරසන්ට් බල්බ් එකක සමහර වෙලාවට අර ගැස්සෙන ස්වභාවයක් සමහර වෙලාවට දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් පහන් දැල්ල ගත්තොත් එතන අපිට නුවණින් විමසලා තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. මේ අපි දන්න සාමාන්‍ය විද්‍යාවත් එක්ක මේ දැල්ල කිව්වට උතන තියෙන්නේ මෙන්න මේ තෙල් බින්දුවක්, මේ මොහොතේ තිරයක දැවීමක්, මේ මොහොතේ එකට යෙදුන ඔක්සිජන් ටිකක්, ඔන්න ඕවා නිසා ඇති වුණ ඵලයක්. ඒ මොහොතේ දැල්ල. තවත් සුළු මොහොතකට පස්සේ තියෙන දැල්ල අර කලින් දැල්ලට සම්බන්ධ වුණ තෙල් ටිකවත් තිරයවත් ඔක්සිජන් ටිකවත් සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අලුත් තෙල් ටිකක් තිරයේ අලුත් කොටසක්ද වෙන්නේ? අලුත් ඔක්සිජන් ටිකක්. ඒ කියන්නේ කලින් එකට සම්බන්ධ නැති. ඒ නිසා මේ නිසා හටගන්න දැල්ල කියන එක වෙනමම ප්‍රතික්‍රියාවක ඵලයක්. දැන් ඕක නුවණින් හිතුවොත් අර එකපාරට දැන් අපි දැක්කහම අන්න දැල්ලක් තියනවා කියන ලෝකෙට අයිති දැක්ම පොඩ්ඩක් කඩා ගන්න පුළුවන්. එතකොට එතන නුවණින් විමසීමක් වෙනවා. දැන් ඔය විමසීමේ බලන්න මේ කියපු කරුණු ටික යෙදිලා නැද්ද කියලා. දැන් දැල්ල කියන එක ඔන්න අපි පටන් ගත්තු රූපය. මොකද අපි ලෝකෙට අයිති දෙයක්, ඇහැට අරමුණු වෙන දෙයක්. එතකොට ඒක රූප ගණයට දාන්න පුළුවන් දෙයක්. එතකොට සාමාන්‍ය කෙනා දැන් අර ටික හිතන්න කලින් කෙනා හිතන්නේ අන්න දැල්ලක් තියෙනවා. එතකොට මේ පවතින දැල්ලක් ගැන කතා කරන්න පුළුවන්. ඒ දැල්ල පැවැත්මක් දීපු දෙයක්. අර ක්ෂණිකව ඇතිලා නැති වෙන ස්වභාවයක් නෙවෙයි. ඒකයි මං කියේ අර පැවැත්මක් දෙනවා කියන එක මීට මොහොතකට කලිනුත් මේක තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියලා කියන්න පුළුවන් නම් අපිට ඒ දේ ගැන දෙයක් කරලා කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඕකම තමයි මේ ලෝකයා ඉන්නේ නিত্য සංඥාවෙන්. නিত্য සංඥාවෙන් ගත්තොත් විතරයි දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඕකේ. ඒ එතන අපි පටන් ගන්න තැන ඔන්න රූපය දැල්ල. ඉති රූපං. එතකොට දැල්ලේ නියම ස්වභාවය අවබෝධ කරන්න නම් අපිට යන්න වෙනවා ඉති රූපස්ස සමුදය. මොකද්ද මේ රූපේ සමුදය? අන්න සමුදය හොයනකොට තේනවා එක්තරා විදිහක. දැන් මේ උපමාවේ ගත්තොත් මේ තෙල්, තිරය, ඔක්සිජන් මේ වගේ දේවල් සමුදය වෙලා තියෙනවා. එතකොට ඒව නොයදුනා නම් දැල්ලක් ගැන කතා කරන්න බෑ. දැල්ලක් විද්‍යමාන වෙන්නේ නැහැ. අන්න ඒක අත්දැමීම. එතකොට ඔන්න ඔය තුන බලනකොට දැල්ලේ ඇත්ත ඇති හැටියක් අර මුලින් ගත්තු දෘෂ්ටියට වඩා, අර තියෙන දැල්ලක් කිව්වට වඩා වෙනස් දැක්මක් එනවා. අන්න ඒ වගේ අවබෝධයක් කරා ගෙනියනවා මේ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ කියනකොට. දැන් අපිට මේ දැල්ලේ හැම හිතාගන්න පුළුවන් වුණාට අපිට හැම රූපෙම ඔහොම හිතා ගන්න පුළුවන්ද? ඔන්න අතන තමයි ගැටලුව එන්නේ. ඒ වගේ වෙනස් වීම පොඩ්ඩක් නුවණින් හරි බලන්න පුළුවන් එකක එහෙම හිතුණට, දැන් උදාහරණයක් විදිහට ඔය තමන්ගේ ඉස්සරහා තියෙන කම්පියුටරෙත් ඔය විදිහට වෙනස් වෙන ස්වභාවයක්ද තියෙන්නේ? නැත්නම් ඔක තියලා තියෙන මේසෙත් ඔය වගේද? ඔය පුටු ඒ වගේද? එහෙම දකින්න මේ සාමාන්‍ය ලෝකයට අමාරුයි. මොකද අපි පුරුදු කරලා තියෙන අර රූපයේ නিত্য සංඥාවෙන් ගන්න ස්වභාවයක්. එතකොට මේ නিত্য සංඥාව කියන එක විපල්ලාසය. මේ ලෝකයා ගත්තු ඇත්ත ඇති හැටි විපරීත කරලා ගත්තු අනිත්‍ය ස්වභාවය අනිත්‍යත් අනිත්‍ය. ඒකට කියනවා විපල්ලාස කියලා. එතකොට අර සතර විපල්ලාසවල එකක් නේද? නিত্য සුඛ ආත්ම සුභ කියන එකේ නিত্য සංඥාවේ තමයි මේ ලෝකෙට අයිති දැක්මෙදි ඉන්නේ. එතකොට ඒක ඉක්මවා ගිහින් ලෝකෝත්තර දැක්මට යන්න අවබෝධයක් ගන්න මාර්ගයක් විදිහට යොදා ගන්න පුළුවන් මෙන්න මේ අනිච්ච සංඥාව වැඩි. එතෙන්දි තේරුම් ගන්න දැන් අපි දැල්ල වෙනස් වෙනවා කියලා බලනවද, මේ බල්බ් එක වෙනස් වෙනවා කියලා බලනවද, එහෙම නැත්නම් එකට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්නපු විදිහක් තියෙනවා. රූපය කියන්නේ මේකයි, රූප සමුදය මේකයි, අත්ගමය මේකයි. ඔන්න ඔය පිළිවෙලකට බලනවාද. එතකොට මෙතන සහතිකයක් දෙනවා මෙන්න මේ විදිහට අනිච්ච සංඥාව වැඩුවොත් හැම කාම රාගයක්ම ගෙවලා දාන්න පුළුවන්. හැම රූප රාගයක්ම ගෙවලා දමනවා. හැම භව රාගයක්ම අවිද්‍යාවක්ම ගෙවලා දමනවා. ඒ කියන්නේ අවිද්‍යාවත් සම්පූර්ණයෙන් ගෙවලා දාන්න පුළුවන් විදිහක් මෙතනින් පෙන්නලා දෙනවා. අන්නේ පණිවිඩෙයි අපි මෙතන ගන්න ඕන. මොකද එතකොට අපිට අර මුලින්ම මහත්ය ඇහුවේ අර කරන්නේ කොහොමද, කරන්න ඕන මොකද්ද කියන එකට උත්තරේ මෙතනින් ටිකක් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. තව විදිහට කිව්වොත් ඇත්තටම සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය දේවල් ටික මෙතන තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය ටික මේ සූත්‍රයේ අනිච්ච සංඥාව කියන එකේදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට එන්න මේ විදිහට වඩන අනිච්ච සංඥාවෙන් තමයි මේවා ගෙවා දමන්නේ. මේවා සම්පූර්ණයෙන්ම මුලින් උදුරලා දමන්නේ කියන පණිවිඩේ අපි ගන්න ඕන. නැතුව අපට ඕන අනිච්ච සංඥාවක් වැඩුකට අර කියන ප්‍රතිඵල ලැබෙයිද කියන එක වෙනම හිතලා බලන්න ඕන එකක්. පෙරුවන් සරණයි. වෙන අදහස් තියනවද?
පිළිබඳව නිසාවෙන් මම හිතන අපේ ගිය සතියේ දුරස්තුමා පසුගියවතයි සම්බන්ධ වෙච්ච සාකච්ඡාවට සම්බන්ධ කරගෙනයි අපි අද සාකච්ඡාවේ සුද්ධ සතුල් ගැන තියෙන්නේ. මම හිතන්නේ අපි පසුගිය සතියේ විස්තරාත්මකව කතා කළා කියලා. සොපල්දිය දුරුමසාදී සියල්ලම මෙතන පුළුවන් කියන්නේ එංගම මේ රූපේ අවබෝධ කරගන්නේ කොහොමද කියන දේ අපි දැන් මතු කරගත්තා. ඉතින් ඒකට අපි තේරුම් ගත්තා මේ සංඥාව අවබෝධ කරගෙන මේ සංඥාව තාක්ෂණිකව හතරක් දෙන අපි කතා කරා ඒ ආකාරයට තමයි වෙන්නේ කියලා. ඒ නිසා වෙන්නේ නැහැ අද මේ සුදු දේශනාවත් අපි ගමුනේ මේ සුදු දේශනාවත් අපි දැන් කියවුනේ මේ ප්‍රොග්‍රෑම් මේ රූපේ හොඳින් අවබෝධ කරගන්න ඕන කියන කාරණාව. එම්කින් තමයි අපි මේ පාලිඥාත්මය නාමය ගැන කතා කරේ. ඒ නිසා මන්ත්‍රයක අවස්ථාව අපි කරපස්සට වෙන්නේ කියලා අගන් කියලා. මේ දැන් අපි නාමය කියලා කිව්වන් පස්සේ අපි නාම රූප ගැන කතා කරන නාමය කියලා කිව්වන් පස්සේ අපි දන්නවා වේදනා සංඥා චේතනා පස්ස මනසුකාර තමයි නාමය කියලා. ඉතින් අපි අදලගත්තේ රූපේ කියලා කිව්වේ මේ මහා බුද්ධ ධර්ම කියන කටවිය අතේ ඉවරයි වශයෙන් ගත්ත රූප සංඥාව කියපු. එතකොට මේ ස්පර්ශය ගැන කියනකොට ස්පර්ශය කියන්නේ දෙපැත්තක් තියෙනවා කියලා අපි ධර්ම දේශනා වලින් අහලා කරලා දැනගෙන තියෙනවා. අපිට ඒක අවබෝධයක් තියෙනවා. මේ ගැටීමත් ඒ වගේම මේ ගැටීම හඳුනා ගැනීමත් කියන කාරණාවන් දෙක. ඉතින් මෙතෙන්දි මේ ගැටීම හඳුනා ගැනීම කියන කාරණාව දෙක ගැන කියනකොට අධිවචන සම්පස්සේ කියන කාරණාව මේ ගැටීම හඳුනා ගැනීම කියන දෙයටත් ගැටීම කියන දෙයට ප්‍රතිසම්පස්සේ කියන කාරණාවත් ගැන තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ තියෙන්නේ. ඒක රූපය හඳුනා ගන්න පැරණ ප්‍රයත්නෙදී මේ රූප ඥාතිවචන සම්පස්සයක් කියන දෙයක් නැත්නම් රූපය කියන දේ නැති නැත්නම් කියන කාරණාව දක්වා අපිට අපි අවබෝධ ගෙන ගන්න පුළුවන් කමක් තියෙනවාද මේ කියන දේ. ඒ වගේම දැන් මම කියනවා අධිවචන සම්පස්සයක් නැත්නම් අධිවචන සම්පස්සයක් නැත්නම් රූපකායේ වැස්සක් වෙනවා රූපකායේ පෝෂණයක්. ඒ වගේම රූපකායේ නිමිත්තක් නැත්නම් අධිවචන සම්පස්සයක් කියලා පෝෂණයක්. ඉන්දික මේ නාම රූප දෙකේ සම්බන්ධයක් නාම රූප දෙකේ එකිනෙකට ගැටලා කියන සම්බන්ධරණේ තියෙන්නේ. මෙන්න මේ කාරණාව දක්වා අපිට මේ අපේ ගමෙන් කතා කරන සාකච්ඡාව අපිට අවබෝධයක් ඉදිරියට ගන්න පුළුවන් වේද කියන දේ පාලිතු මාත්ම අවකාශයක සම්බන්ධ කරලා සිතුවල ලබා දෙන්න ඉස්සරහමයි.
ඔව් එතනනේ අපි ඒ අධිවචන සංපස්සේ පටිද සංපස්සේ නැත්නම් පස්ස නිරෝධයක් දක්වා යන්න පුළුවන් ද රූපයේ පිරිසිඳ දැක්කොත් කියන කරුණට එමු. මොකද ඒක හඟාත් වැදගත් කොටසක්. හැබැයි ඒක තේරුම් ගන්නත් පහසු නෑ. එහෙනම් කලින් සාකච්ඡාවකත් සඳහන් කළා ඔව මොනවද කියලා. ඒකට ආයෙත් ඒක කතා කරන්න වටිනවා. මේ එතෙන්ට එන්න කලින් අර ඒ කලින් මහත්මයා ආපු මේ නැත්නම් පාලිත මහත්මයා නේද ආපු දැන් අපි රූපය ගැන විස්තර කරගෙන යනවා. මොකද මේ නාමය ගැන කියන්නේ නැති කියලාත් ගැටලුවක් එන්න පුළුවන්. මෙහෙමයි දැන් නාමය ගැන අනිවාර්යෙන් බලන්න ඕන. දැන් මේ අනිච්ච සංඥා සූත්‍රයේදී මම කියනකොට කිව්වා මේ රූපය ගැන විතරක් නෙමෙයි වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන විඥානය ගැන මේ පහම ගැන අනිච්ච සංඥාව වඩන්න කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රෙදි දේශනා කරනවා. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. එතකොට දැන් මෙතන අපි ඒ වඩන්න කලින් තේරුම් ගන්න ඕන මේ වඩන්නේ මොකද්ද වඩන්නේ කොහොමද මොකද්ද මේ අනිච්ච සංඥාව කියන්නේ. මොකද අපි හැම තිස්සෙම ඒ කියන්නේ අපේ දෘෂ්ටි වලට දාගන්නා මේ කියන එක තේරුම් ගන්නවට වඩා අපි හිතාගෙන ඉන්න එකට මේක දාගන්න පෙළඹෙන ගතියක් තියෙනවා. ඒ නිසාමයි අපිට මේ ධර්මය වැහෙන්නේ. ඒකේ දැන් සමහරිට ඒ මහත්මයාටම නොදැනෙන්න ඇති. දැන් මේ මම මෙච්චර මෙහෙම කරුණු තුනක් කිව්වට ආපහු දැන් නාමය ගැන අනිත්‍ය බලනකොට මේ නාමය වෙනස් වෙනවා කියන එක දැක්කොත් නේද හරි කියලා වගේ අදහසක් ඇහුවේ. ඉතින් මම මේ මෙතන මූලිකව උත්සාහ කරන්නේ අපි දැන් අනිත්‍ය කියන්නේ වෙනස් වීම කියලා අපිට නිකන් අර හිතට කාවැදුන ගතියක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනිච්ච සංඥාව වඩන්න කියලා දේශනා කළේ වෙනස් වෙන ස්වභාවය බලන්න කියපු එකද නැත්නම් මෙහෙම මෙන්න මේ වගේ කරුණු තුනක්ද? ඒක දැන් ඒ කරුණු තුනක් කිව්වේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තගමු. ඕක දැන් අපි නාම ධර්මයක් අපි වේදනාවට දැම්මොත් ඉති වේදනං ඉති වේදනස්ස සමුදයෝ ඉති වේදනස්ස අත්තගමු. ඔනෙ තුන බැලුවත් තමයි මේ අනිච්ච සංඥා සූත්‍රෙදි පැහැදිලිව පෙන්වන්නේ. එහෙම කෙනා තමයි අනිච්ච සංඥාව වඩලා මෙන්න මේ කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන සම්පූර්ණයෙන් ගෙවලා දමන්නේ මුලින්ම උපුටලා දමන්නේ කියන පණිවිඩයක් මෙතන දෙන්නේ. ඒ කියන්නේ මාර්ගය පැහැදිලි කිරීමක් තමයි විදිහට කිව්වොත්. එතකොට අපේ දෘෂ්ටිය නිවැරදි කරගන්න ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න උදව්වක් මෙතන තියෙනවා. දැන් අපි දන්න හිතාගෙන ඉන්න එකම වැටුවොත්ද හරියන්නේ නැත්නම් අපි මේ බුද්ධ වචනේ මොකද්ද මේකනද කියන්නේ කියලා පොඩි අවබෝධයක් ගන්න උත්සාහයක් දරන්න ඕන. එතකොට මෙතන මම හුඟක් කියන්න උත්සාහ කරන්නේ දැන් අපි පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මමත් ඒ විදිහ තමයි මේ කියන්නේ අනිත්‍ය කියපු ගමන් හිතන්නේ වෙනස් වෙන ස්වභාවය බලන්න කියලා. මොකද ඕක තමයි අද කාලේ හුඟක් ওই විදර්ශනා වඩන අයගේ අහන්න තියෙන්නේ. ඔය තියෙන එකක අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙනවා බල බල ඉන්න. එතකොට මේ ඒකද ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අනිත්‍ය සංඥාව කියලා. අනේ ඒකටයි අපි මේ අනිත්‍ය සංඥා සූත්‍රය බොහොම කල්පනාවෙන් විමසන්න ඕන. ඒක දැන් මේ මං කියන හින්දා නෙමෙයි මේ කියලා තියෙන එකට අනුව අපේ තියෙන අදහස් ටික අයින් කරලා බලන්න උත්සාහ කරන්න ඕන. මේකේ මොකද්ද කියලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ ධර්මයේ වැහෙන්න හුඟක් වෙලාවට හේතු වෙන අර අපි සූත්‍රය කියෙව්වත් අපේ තියෙන අදහසට ගලප ගන්නවා මිසක් අර විවෘත මනසකින් මේක කියන්නේ මොකද්ද කියන එක දකින්න උත්සාහ කරන ගතිය අපේ අඩුයි. අපි යන්නේ ඒක හදාගන්න උත්සාහ කරන්න ඕන. එතෙන්දී තමයි මම මේ බොහොම මේ වෙලාව අරගෙන කියන්න හදන්නේ. මෙතන මේ අනිත්‍ය සංඥාව වඩනවා කියන එක අදහස් කරද්දි කරුණු තුනක් කියදෙනවා. එතකොට රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියනකොට කරුණු තුනක් කියදෙනවා. නිකම්ම වෙනස් වෙනවා කියන එක විතරක් නෙවෙයි. ඒ කරුණු තුන තමයි ඉති රූපං. රූපය කියන්නේ මේකයි. ඉති රූපස්ස සමුදය. රූපය හටගන්න හේතු මේවයි සමුදය. ඉති රූපස්ස අත්තගම. රූපේ නැති වෙන්නේ මෙහෙමයි. මොන ඒ කරුණු තුන ගැනම හොඳ දැක්මක් එන්න ඕන. ඒක ඇත්ත ඇති හැටි දකින කම්ම අනිත්‍ය සංඥාව වඩන්න තියෙනවා. එතකොට ඒක අර මේ ඒක පැහැදිලි රූපයට විතරක් නෙමෙයි වේදනාවටත් වඩන්න ඕන, සංඥාවටත් වඩන්න ඕන, සංකාරයටත් වඩන්න ඕන, විඥාණයටත් වඩන්න ඕන. ඉතින් ඒ වඩන්න මේ කොහොමද, මොකද්ද, කොයි විදිහට වඩන අනිත්‍ය සංඥාවෙන්ද කෙලෙස් දුරු වෙන්නේ කියන මට්ටම ගැන අවබෝධයක් ගන්න ඕන. මේ පැහැදිලිද ඒක නැත්නම් අපිට ඔව් ඒක අනිත්‍ය සංඥාව වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට යථාභූත ඥානෙට එනකොට ඒ අවබෝධයේ එයි. හැබැයි අපි යමතක කරන්න හොඳ නැහැ තාම අපි මේ ලෝකෙට අයිති ස්වභාවයේ ජීවත් වෙන්නේ කියලා. දැන් මේකෙ මිදෙන්නේ කොහොමද කියන එකනේ අපිට ගැටලුව තියෙන්නේ. ඒකට අපි පිළිගන්න ඕන දැනට දැන් ওই කොච්චර වචන වලින් කිව්වත් අපි මේ ඉස්සරහා තියෙන දේවල් අපිට මේ අනිත්‍ය විදිහටද පේන්නේ නැත්නම් අර රූප විදිහටද පේන්නේ. එතකොට මේ අපේ අදහස එන්නේ සාමාන්‍ය ජීවිතයේදී. එතකොට යම් කිසි දෙයක් රූපයක් කියලා හිතෙනවා නම් අන්න ඒකෙන් මිදෙන්න උපක්‍රමය තමයි අනිත්‍ය සංඥාව. ඒක තමයි මේ භාවිතා බහුලී කතා. එතකොට ඒක වඩනකොට එන ප්‍රතිඵලයේදී රූපය පිරිසිඳ දැකීමක් වෙනවා. දැන් මෙතන ඉති රූපං කියනකොට ඒ රූපේ යථාභූත ස්වභාවය පේන්නේ එක සැරේට. ඒකට ප්‍රඥාව වැඩෙන්න ඕන. මේ ඉති රූපං කියනකොට දැනට රූපය කියලා යම් කිසි දෙයක් බාර ගන්නවද, බැස ගන්න ස්වභාවයක් තියනවද? අන්න ඒකෙන් පටන් ගන්න. මොකද ඒකෙන් නිදීමේ උපක්‍රමය තමයි මේ අනිත්‍ය සංඥාව වැඩිම. එතකොට ඒකෙන් නිදිලා නම් ආයේ අනිත්‍ය සංඥාව වඩන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ එතකොට තමයි කළ යුතු සියල්ල නිම කරන ලදී කියන මට්ටම, එහෙම නැත්නම් රහතන් වහන්සේ කියන මට්ටම. ඉතින් ඒ මට්ටම නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටමේ ඉඳන් අතෙන්ට යන්න මාර්ගයේ උපදවාගන්නේ කොහොමද? ඒ විදිහට කිව්වොත් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? ඒකට මේ සම්මාදිට්ඨියත් ලැබෙනවා කියලා තියෙනවා. මේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තගමෝ කියන එක මෙනෙහි කරන ඒක දකින්න කෙනාට. තෙරුවන් සරණයි. ගැටලු තියනද?
රවි එකෙනෙක් මෙතන ලියලා තියෙනවා this sutta does not say to this sutta does not say that bani itti dhamma needs to be seen kiya sutta does not say that anipya dhamma needs to be seen
මම හිතන්නේ අපි මේ පාර්ලිමේන්තු මාධ්‍ය ප්‍රශ්නේ උත්තරනත් ප්‍රශ්න ඇවිල් එකනනේ ඒ නිසාවෙන් උත්තර දෙන අතතුරු දෙලි පාර්ලිමේන්තු කීර තියෙනවා මේ දේශනාවේදී රූපේ ගැන මොනිකස් දෙවිලා කතා කරන කෙනෙක් කියන්න වෙන්න ඕනේ සමායන ගෞතම මාධ්‍ය මම අර ඉතිරිපටට සම්බන්ධ කරේ
පොඩ්ඩක් දෙන්න මේ පොඩ්ඩක් මට අවස්ථාව දෙන්න ඒ කියපු කරුණ වැරදි මේ සූත්‍රයේ පැහැදිලිව කියනවා රූපයේ විතරක් නෙමෙයි අනිච්ච සංඥාව වඩන්න ඕන වේදනාවෙත් අනිච්ච සංඥාව වඩන්න ඕන සංඥාවෙත් අනිච්ච සංඥාව වඩන්න ඕන සංකාරෙත් අනිච්ච සංඥාව වඩන්න ඕන විඥානෙත් අනිච්ච සංඥාව
සමාවෙන්න මහත්මේ පින්වත් මහත්මයා නෙනේ නාම කියන දේ නෑනේ ඒක මහත්මයා මේකයි මේ අනිත් අතර තියෙන බව මම පිළිගන්න නමුත් නාම කියන
නාම කියනකොට නාම කියනකොට අදහස් වෙන්නේ මොනවද වේදනා සංඥා චේතනා නාම නෙවෙයිද
ඒක වෙනස් වචනයක් නේ මහත්මයා එතකොට අපි මේවට විශේෂිත බුදුරජාන් වහන්සේ විසින් දුන්න පැහැදිලි අර්ථකථන තියෙනවනේ නේද එහෙම හිතලා මම මේක නැත්තම් මේක ගොඩක් අවුල් වෙන ගතියක් දැනෙනවා කියලා මට දැනෙනවා තෙරුවන් සරණයි
ඔව් මං හිතන්නේ
තෙරුවන් සර් මම දැන් තාම කියලා කිච්චේ මම කියලා අපි දැන් ඉරන තියෙන දේ දකින්නවා නම් එතන දෙයක් නැහැ කියන එක තමයි. එතන දේ කියලා කියනකොට දේක ජයි දෙකක් තියෙනවා. මම හිතුවේ එහෙමයි. නාම කොටසයි පුත් කොටසයි. එතන අපි දෙයක් දකින්නවා නම් ගියක් දකින්නවා. ගියක් ඇත්තටම එතන නැහැ. එතන අපි නිකන් මම වාගේ දෙයක් ගන්නෙ පේන මේ කුපුරේ මම වාගේ ඉන්නවා. ඉතින්දී මම මේ නාම සංකෘපය කියලා
ගැනත් සංඥා වඩන විදිය ගැන කිසියම් අවබෝධකින් නම් ඒ අවබෝධ වෙනස් කරගෙන විෂයාකාරව සංඥා වඩන විදිය දැනගෙන තමයි අද සාකච්ඡාවෙන් දෙන්න ඒකනේ සාකච්ඡා අනිත් දුක්ඛනාත්ම කියන කාරණාවන් අපි තිබු බොහෝ කාලයක් විතර කතා කරලා තේවල නමුත් මේ විදිහට යම් අවබෝධයක් වුණා නම් ඒ අවබෝධයෙන් ඉවත් කරගෙන ඔබ අනිත් අවබෝධයෙන් තුන් ආකාරයකට කොහොමද සංඥා වඩන කියන දේ දැනගන්න තමයි අවශ්‍ය වෙන්නේ එතකොට ඒ කියනකොට අපිට කියලා දුන්නා දැන් රූපේ කියන දේ කොහොමද කියලා දැනගන්න දැනගන්නේ වැදගත්කම එතකොට දැන් අර ඉතින් ඇත්තටම ඒ තුන් ආකාරයට වඩන්න ඕන කියන එක අපිට කිසිම සැකයක් නෑ අපි ඒක දැන් දැනගත්තා ඒක විදිහට තමයි කරන්නේ එහෙනම් රූපේ කියන දේ කොහොමද කියන දේ දැනගන්න එපා ඒ රූපේ කියන දේ මේක වඩන්න කියන වචන කියවනේ ඉස්සරහම භාවනාවේ වඩන්න භාවනාවක වාදවිදා ඉඳලා වැඩිම තුලින් රූපේ කියන දේ තමයි අවබෝධ වෙන දෙයක්ද එහෙම නැත්නම් මේ රූපේ කියන දේ යම් ජීවත්වකල දැනගෙන තම භාවනාවට ආයුතුද කියන කාරණාව කතා කරනවා දිනා මොකද මට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ කියන මම දැන් මේ සාකච්ඡාව දෙවි කුම ස්වාමීන් වහන්සේලාගේ නම කියන්නේ මොකද කියපු තමන් ඉතින් වේට් එකක් වැඩිලා අනිත් අදහස් දෙන්නේ නැති නිසා නම් අපි බෞද්ධ සලක ස්වාමීන් වහන්සේ කියන කවුරු පැහැදිලිව කියනවා මේ දේශනාවදී මේ වචේක විදිහට වෙනවනේ නැත්නම් ඒක ගන්න ශ්‍රමණේ නතරකින් කියලා තමයි තමතුළුම ධර්මය අවබෝධ කරගන්න. ඉතින් එහෙම නොවෙන්නේ නම් අපිට සිද්ධ වෙනවා කල්යාණ මිත්‍රාස්ත්‍රකින් ධර්මය දැනගෙන ඒ දැනගත් ධර්ම සත්‍යවශ්‍යානයක් කරගන්න භාවනාවකට භාවනාවක් තුලින්. එහෙමනම් මේ රූපේ කියන්නේ අපි කතා කිරීමද වටිනවා මොකද්ද මේ රූපේ කියන්නේ කියලා දැනගැනීම සඳහා ඒ දැනගත් ධර්ම දැතු භාවනාවක් තුලින් අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් රූපේ මැදට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ ආකාරයට හිතුවොත් එහෙම ඉදලා කොට තමයි මම ආඥාන්නේ අර දැන් ඔය නාමය කියන්නේ අපි මේක සඳහන් නොකරයි කියලා කියුණාද ඒ මම සූත්‍රසාර රූපේ කියෙවෙත් නැහැ නමුත් නාමයකින් ඇත්තම ඒ තුල තියෙනවනේ දැන් නාමය කියලා කිව්වේ දැන් මහත්මයාට පැහැදිලි කළේ දුවා වේදනා සංඥා චේතනා මනසිකාර කියන කාරණාව තමයි නාමය කියන්නේ ඒ තුල සංඥාවකින් තියෙනවා එතකොට මේ රූපේ කියලා කියන්නේ රූප සංඥාව ගැන අපි දන්නවා සබ්ද සංඥා ගන්න සංඥා කියන්නේ ඒක තමයි ඒ සංඥාව සම්බන්ධ කරගෙන තමයි අපි මේ රූපයක් කියලා හදාගන්නේ උදාහරණ අපිට කලින් පැහැදිලි කළා වගේ කණෙන් ඇහුවත් අපි ඒක ඒ සංඥාව අරගෙන ඒ ඔස්සේ තමයි රූපයක් හදාගන්නේ ඒකට ඒ සබ්ද රූපේ සබ්ද රූපයක් ගන්ධ රූප රස රූප අපි හදාගන්නේ මේ සංඥා මූලකගෙන එමුනම් මේ නාමයේ කියන්නේ මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධව තමයි රූපයක් කියලා දෙයක් හැදෙන්නේ. රූපය අවබෝධ කරගන්නවා කියන දැනට එනකොට රූපය අවබෝධ වෙනකොට රූපයක් කියලා දෙයක් පවතින්නේ නැහැ. නාමයක බලකීමක් නැතුව. එහෙනම් මේ නාම රූපයේ දෙක මම නාමය ඉගෙන ගන්නවා දැන් ඊට පස්සේ රූපය ඉගෙන ගන්නවා කියන කතාවක් නෙමෙයි. මේ දෙක එකටම තමයි යන්නේ. කියවෙන්නේ එකක් ඉගෙන ගන්න හදනකොට කියන සාධනාව හිතෙනවා. ඒ කාරණාව ඉස්සරහට ගන්න තමයි මම අර අද්වෛත සම්ප්‍රදාය පරිදි සම්ප්‍රදායගතව කියනවා. මේ මොකද නාම රූප දෙකක පැහැදෙනකොට දැන් මම දැන් කිව්වා කියන්නේ අපි ඒ දිසා දේශාවත් වල ගොම ලබහත් බිය දෙයක් තියෙද නෝ මේ අද්වෛත සම්ප්‍රදාය පරිදි සම්ප්‍රදාය කියන දෙක අපි සම්ප්‍රදායයෙන් ඉතිකේ ඒ වටු කොමිටි දෙකත් සම්බන්ධ කරලා කියලා දෙන්නේ නැහැ ඒක තමයි මේ ඒ එකක් නැතුව අනික පොතින් විදියක් නැහැ රූපය අවබෝධ කරගන්න විදියක් නැහැ නාමය ගැන දන්නේ නැතු නාමය අවබෝධ කරගන්න විදියක් නැහැ රූපය ගැන දන්නේ නැතු සම්බන්ධ රූපය කියලා කියන්නේ ඒ අදවචනයක් නැතුව පටිච්ච සම්පස්සය තියෙන්නේ නැහැ පටිච්ච සම්පස්සය නැත්නම් අදවචන සම්පස්සය තියෙන්නේ නැහැ ඒ කියන්නේ නාමකයි රූපකයි අදවචනයක් කියන දෙයක් නැහැ නාමකයක් නැත්නම් ඒ කාරණා ඉතින් මේවා වචන ලොකුට අදවචන පරිදි දැනගිට ගන්න නැතුව අපි හරියටම තේරුම් ගන්න උත්සාහ කරනවා මේ දෙක එකිනෙකට සම්බන්ධ පැවැත්මක් නිසා ඇති වෙන දෙයක තමයි අපි මේ රූපය කියලා කියාගෙන ඉන්නේ කියන කාරණාව තමයි මම හිතන්නේ මේ රූපය අවබෝධ කරගැනීම කියලා එන්නේ අනේ මේ දේවල් අපි සාකච්ඡා කරොත් මේ දේවල් දැනවත් ඇතුළු භාවනාවට වදින සුද්ධයට මේ රූපේ තමයි කිඳේ දැනගෙන ඒක භාවනාවෙන් ඥානයක් බවට ඉස්සුම වශයෙන් ගන්න දැනගෙන ඥාන ප්‍රත්‍යක්ෂණය බවට දක්වාගෙන යන පුළුවන් තමයි තියෙන්නේ එතකොට මේ දැන් ඇතුළු වෙච්ච මේ නාම රූප කතාවේ පොඩි වචනහරඹේ අපිට පොඩ්ඩක් දීල් කරගන්න පුළුවන් තරක් වෙයි කියලා හිතෙනවා සමායන මන්ට වැඩිපුර කතා කරන්නේ
මේ ඒකමයි මික්කල් සමායන මම ඒකමයි මේ මාත් කියපු කතාවේ මාත් මින්තිල්
හොඳයි පෙරණ සරණයි මේ අපි සෙතෙන්ට එමු ඒ කියන්නේ මම මේ පොඩ්ඩක් පස්සට මේ අධිවචන සම්පස්සේ පටිග සම්පස්සේ මේ එතෙන්ට එන්න අවශ්‍යයි මොකද එතෙන්ට එනකොට තමයි මේවට උත්තර එන්නේ ඒකම අර ඔබතුමා අර පැහැදිලිව කිව්වා වගේ අපි ධර්ම සාකච්ඡාවක් තියන්නේ අපි නොදන්න යම් කිසි දෙයක් මේ ධර්මයේ තියෙනවා නම් අපේ අඩුපාඩු හදාගන්න දැන් ඒකෙදි එතෙන්දී මම එක පැත්තකින් මේ මං හැමදේම දැනගෙන නෙවෙයි කියන්නේ. මොකද අපි හැමෝම මං හිතන්නේ රහත් වෙනකම්ම යම්කිසි කෙලෙස් මට්ටමකට අවබෝධ වුණ දෙයක් ගැනයි මේ කතා කරන්නේ. ඒවයි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් අපේ මේ සාකච්ඡාවක බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝගෙම මොනවා හරි අඩුපාඩු තියනවා නම් හදාගන්න උදව්වක් වීම සඳහායි මේ සාකච්ඡාවල යෙදෙන්නේ. තේතෙන්දි විශේෂයෙන් මේ සූත්‍රයක් අරගෙන බලන්න ඕන අපේ මෙච්චර කල් මේ වගේ අදහසක් තිබුණා මේ සූත්‍රේ තියෙන්නේ ඒකමද මගද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියෙනවනේ මේ ධර්ම විනයට ගලපලා බලන්න කියලා ඉතින් ඒකට උපකාරයක් වෙන්න තමයි අපි මේ සූත්‍ර අරන් සාකච්ඡා කරන්නේ ඉතින් ඒකෙදි මේ දැනට අර මම එකසරේකුත් කිව්වේ දැන් මේ අපි හිතන්න පුරුදු වෙලා තියෙන අපේ මතේටම මේක ගලපන්න හදන්නේ නැතුව අර මත ටික අයින් කරලා මේකේ කියන්නේ මෙහෙම දෙයක්ද කියන විදිහට විමසුවොත් මං හිතන්නේ වැඩිය ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක මෙතන විශේෂයෙන් මං හිතන්නේ නාම යද රූපයද කියන එක ගැටලුවක් වෙන්නේ අපි නාම ගැනත් බලන්න තියෙනවා රූප ගැනත් බලන්න තියෙනවා ඒ බැලීමේදී ඔක්කොම මේ පංච උපාදානස්කන්ධය කියනකොට අහුවෙනවා ඒ කියන්නේ රූපස්කන්ධයක් තියෙනවා නාමස්කන්ධයක් තියෙනවා හැම එකක්ම බලන්න තියෙනවා ඉතින් මේ සූත්‍රයේ පැහැදිලිව කියනවා මේ පහ ගැනම අනිච්ච සංඥාව වඩන්න. ඒක වෙන වෙනම කියනවා. රූපයේ අනිච්ච සංඥාව වඩනකොට මෙන්න මෙහෙම වඩන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තදම. ඊළඟට වේදනාවේ අනිච්ච සංඥාව වඩනකොට ඉති වේදනං ඉති වේදනස්ස සමුදය ඉති වේදනස්ස අත්තදම. සංඥාව ගැන බලනකොට ඉති සංඥා ඉති සංඥස්ස සමුදය ඉති සංඥස්ස අත්තදම. සංකාරය ගැන බලනකොට ඉති සංකාරං ඉති සංකාරස්ස සමුදය ඉති සංකාරස්ස අත්තදම. විඥාණය ගැන බලනකොට ඉති විඥානං ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්තගම කියන ඔන්න ඔහම වඩනවා නම් කෙනෙක් මෙන්න මේකට කියනවා අනිච්ච සංඥාව වඩනවා. මේ විදිහට වඩන අනිච්ච සංඥාවෙන් හැම කාම රාගයක්ම ගෙවා දමන්න පුළුවන්, හැම රූප රාගයක්ම ගෙවා දමන්න පුළුවන්, අවිද්‍යාව ගෙවා දමන්න පුළුවන්, අස්මිමානය ගෙවා දමන්න පුළුවන් කියලා මේ සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒත් අපි මේ තෝර බේර ගන්න ඕන ඊළඟට මොකද්ද මේ ඉති රූපං කියන්නේ? මොකද්ද මේ ඉති රූපස්ස සමුදය කියන්නේ? මොකද්ද මේ අත්ගමයේ කියන්නේ? මොකද ඕක දැනගත්තොත් තමයි මේක වඩන්න පුළුවන් වෙන්නේ. තමයි මේ ඉති රූපං කියන එක පටන් ගත්තහම මං හිතන්නේ අර දැන් ගොඩක් අය මේ හුඟක් ගැඹුරට මේ සාකච්ඡා කරලා තියෙන හින්දා සමුදයයි අත්ගමයයි දෙකටම ගිහිල්ලා කතා කරනකොට අර ගැඹුරින් කතා කරනකොට ප්‍රශ්නයක් එනවා. එතකොට රූපයක් කෝ රූපයක් තියනවාද? ඒ කියන්නේ එළියේ තියෙන රූපයක් තියනවාද? ඒක ගැඹුරට යනකොට ඒ වගේ අවබෝධ එන්න පුළුවන්. ඒක අවබෝධ ආවත් දැනුමයි දැක්මයි කියන දෙකේ වෙනසක් තියෙනවා. අපි තර්ක කරන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි තමන්ගේ ප්‍රායෝගිකව මේක රූපයක් කියලා හිතන ගතියක් නැද්ද? රැවටෙන ගතියක් නැද්ද? එහෙම නැත්නම් ගැටලුවක් නැහැ. හැබැයි මට නම් තාම එහෙම තියෙනවා. ඉතින් එහෙම තියෙන එකෙන් මිදෙන්න උපක්‍රමයක් තමයි මේ අනිච්ච සංඥාව වැඩි වීම කියන එක. ඒක භාවිතා බහුලී කතා කියලා තියෙනවා. ඒකට අනිච්ච සංඥාව වැඩි වීමේ ප්‍රතිඵලය වෙන්නේ දැන් අපි රූපය ගැන අනිච්ච සංඥාව වැඩුවොත් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ රූපයෙන් මිදීම. ඒ කියන්නේ අපි මුලාවෙන් ගත්තු රූපයක් තියෙනවා නම් ඒ මුලාවෙන් මිදෙනවා. ඒකේ යථාභූත ස්වභාවය අවබෝධ කරනවා. ඒ අවබෝධ කිරීම තුළින් ඒ අර මුලාවෙන් ගත්ත රූපයෙන් මිදෙනවා. ඒක මම තව අපි අර උපමා ගත්තොත් මම හිතන්නේ මීට වඩා පැහැදිලි වෙනවා. මම අර නිතර ගත්තු උපමාවක් වතුරට ඉබෙන බල්ලා. ඒතර වතුරට ඉබෙනකොට බල්ලාගේ මානසිකත්වෙට අපි ගියොත් ඌට හිතෙන්නේ තව බල්ලෙක් ඉන්න නිසාමයි මෙහෙම පේන්නේ. එහෙම නැත්නම් මෙහෙම පේන බල්ලා අර එළියේ ඉන්නවා. ඒ කියන්නේ පේන නිසා තියනවා කියන එක මතයක්. අනිත් එක තමයි තියෙන නිසාම මෙහෙම පේනවා කියන එකක් මතයක්. ඒ මතයක් අපිට පේනවා ওই දෙකම දෘෂ්ටි දෙකක්. මොකද අපි දන්නවා ඇත්තට වතුරේ බල්ලෙක් නැහැ කියන එක. ඒතර මේ පේන ස්වභාවය එළියේ පවතිනවා කියලා හිතුවත් ඒක දෘෂ්ටිය. එළියේ පවතින දෙයම මෙහෙම පේනවා කියලා හිතුවත් ඒක දෘෂ්ටිය. හැබැයි බල්ලාගේ මානසිකත්වෙදී ඕක දෘෂ්ටියක් කියලා බල්ලා දන්නේ නැහැ. උගේ විශ්වාසෙ තියෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියන එක. අන්න ඒ මානසිකත්වෙ ඉන්න කෙනෙකුට එතකොට රූපය කියන්නේ මොකද්ද? ඉති රූපං කියන්නේ මොකද්ද? අර බාහිර ඉන්න බල්ලා දැන් රූපයක්. රූපයක් විදිහට බාර අරගෙන ඒකේ බැසගෙන ඉවරයි. ඒ නිසා තමයි ඌ තරහරම් බුරන්නේ. නැත්තම් මේ දඟලන්නේ පහුරු ගන්න. තරහ ගන්න හේතුව තියෙන්නේ එතකොට අර ඌ විශ්වාස කරන රූපේ. ඌ විශ්වාස කරන රූපය කියන්නේ බල්ලගේ මානසිකත්වෙට බල්ලෙක් ඉන්නවාමයි කියන දෘෂ්ටියකට වැටිලා තියෙනවා. එතකොට ඒ මට්ටමේදී ඒ බල්ලා බාහිර බල්ලා කියන එක එයාට සතර මහා ධාතු බල්ලෙක්. ඒ කියන්නේ රූපමය බල්ලෙක්. ඒක රූපයක්. එතකොට එයාගේ මට්ටමේදී ඉති රූපං කියනකොට අන්න එළියේ ඉන්න බල්ලා ඉති රූපං. දැන් එතන අපි මේ බල්ලාට අනිච්ච සංඥාව වඩන්න කියලා ඔය බල්ලෙක් හිටියට ඔය බල්ලා වෙනස් වෙලා යනවනේ කියලා වඩන්න පුළුවන්. ඒ බල්ලෙක් ඉන්නවා, ඔහොම හිටියට ඔය බල්ලා වෙනස් වෙලා යනවා. අපි හිතමු වයසට යනවා, ලෙඩ වෙනවා, මැරිලා යනවා, එහෙම හිතන්න පුළුවන්. දැන් ඒ එහෙම නැත්තම් ඒ ක්ෂණයක් ක්ෂණයක් ගානේ වෙනස් වෙනවා ඔය බල්ලෙක් හිටියට. එතකොට මේ අනිත්‍ය වැඩිීමේදී අතන බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියේ ඉඳන්, ඒ කියන්නේ රූපයක් තියෙනවා කියන දෘෂ්ටියේ ඉඳන් මේක වෙනස් වෙනවා, ওই තියෙන රූපේ වෙනස් වෙනවා කියන එකද මෙතන අනිත්‍ය සංඥාව වෙන්න ඕන. එහෙම නැත්නම් අපි මේ දැන් අනිත්‍ය සංඥා සූත්‍රයට අනුව කරුණු තුනක් බලන්න තියෙනවානේ. ඒ ඉති රූපං කියනකොට අන්න ඔන්න බල්ලෙක් ඉන්නවා. මේක තමයි රූපය. මේ මොහොතේදී මේ මනසට පේන රූපය මේක. ඊළඟට ඒක ඇත්ත ඇති ඇති දකින්න නම් තව වෙඩ දෙකක් තියෙනවා. මොනවාද ඒ? ඒකේ සමුදය බලන්න තියෙනවා. දැන් සමුදය බලනකොට ඔන්න ඇත්ත ඇති ඇති මේක හටගත්තේ කොහොමද කියන දෙයක් බලනවා. දැන් එතෙන්දී අපිට යන්න වෙනවා අපේ මට්ටමට. අපේ මට්ටමට තමයි සමුදය ගැඹුරට පේන්නේ. කියන්නේ ඇත්ත ඇති ඇති. දැන් අපිට පේනවා සමුදය තියෙන්නේ මේ ගොඩ ඉන්න බල්ලගේ මනස තුලමයි. අර බාහිර බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක මේ බල්ලගේ ඇත්ත ඇති ඇති නොදන්නකම. ඒ කියන්නේ අවිද්‍යාවයි. ඒ නිසා ඇති වුණ මුලාව ඔන්න ඕවා එකතු වෙලා හිතෙන්ම හදපු දෙයක් තමයි දැඩි විශ්වාසයකට ඇවිල්ලා රූපයක් උපාදාන කරන මට්ටමකට ඇවිල්ලා අර එළියේ ඉන්න බල්ලෙක් කියනකොට ඒ රූපේ බැසගෙනමු. ඒක අකාරින්න කැමති නැහැ. එතකොට අන්නේ සමුදය අපේ දෙන්නේ නැති හින්දා අපට අර වතුරේ ඉන්න බල්ලා පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ අත්ගමේ. එතකොට බලන්න ඔන්න දැන් මේ බල්ලට අපි හිතමු අනිත්‍ය සංඥාව වඩන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔන්න එළියේ දැන් රූපයක් තියෙනවා. බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. එතකොට ඒ තියෙන රූපේ වෙනස් වෙනවා කියලා බලන එක එකක්. එතන අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එක නම් අර එළියේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා මෙනෙහි කරන එක. තව මෙනෙහි කරන්න විදිහක් තමයි හරි බල්ලා කියන එක රූපය. ওই රූපේ හටගත්තේ කොහොමද? මොකද්ද ඒකට හේතු? සමුදය මොකද්ද? මේ සමුදය යෙදුන්නේ නැත්තම් රූපෙ හිටන්නේ නැහැ නේද? අත්තගමයි. ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න විදිහකුත් තියෙනවා. ඒකට තේරුම් ගන්න ඕන දැන් අර රූපයෙන් මිදෙන්න ඔය දෙකෙන් කොයිකද උදව් වෙන්නේ? ඒ රූපය නිසා කාමරාගයක් ඇති වුණා නම් ඒක ඉතුරු නැතුව ගැලවිලා යන්නේ, ගෙවිලා යන්නේ නැති වෙන්නේ. කොයි විදිහට වඩන අනිච්ච සංඥාවෙන්ද? ඒ කියන්නේ එළියේ ඉන්න බල්ලා වෙනස් වෙලා යනවා කියලා බලන එකෙන්ද? එහෙම නැත්නම් ඒකේ සමුදයයි අත්ගමයයි දැකීම තුලින්ද? අන්නවක පොඩ්ඩක් නුවණින් විමසන්න. එතකොට දැන් ඕක උපමාව. මේ උපමාවෙන් ඕක අපිට ගලප ගන්න වෙනවා අපිට. දැන් එතකොට මේ බල්ලා එළියේ රූපයක් තියනවා කියලා හිතන්න ඒ දැනුවත් වීමට ආවේ කොහමද? අපි බල්ලගෙන් අහුවොත් ඇයි තව බල්ලෙක් ඉන්නේ කියන්නේ කියලා ඔකයි පේන නිසා කියලා. අන්න අපිට ආයතනෙට යන්න අවස්ථාවක්. දැන් පේන්නේ මොකෙන්ද? ඇහෙන්. එතකොට ඇහෙන් පේනවා බල්ලෙක් ඉන්නවා වගේ පේනවා කියන එකේ වරදක් තියනවාද? අපි ඇහ පාවිච්චි කරත් ඒ විදිහ නෙවෙයිද? ඒක බල්ලගේ ඇහි අපේ ඇහි මොකද්ද වෙනස? බල්ලගේ ඇහෙනුත් කරන්නේ ඇහැ තුල ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. අපේ ඇහෙනුත් කරන්නේ ඇහැ තුල ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. එතකොට මේ චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ ওই ප්‍රතිබිම්බය නේද? ඒ ප්‍රතිබිම්බය දිහා බලලා ඒක තමයි පෙනීම ස්වභාවය කියන්නේ. එතකොට පෙනීම කියන එකේ වරදක් නැහැ. පෙනීම කියන එකේ වරදක් නැහැ. පේන්නෙත් නැහැ කිව්වොත් ඔන්න අතන වරදක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ඒ කියන්නේ ඇහි රෝග තත්ත්වයක් හරි මොකක් හරි වෙනවා පේන්නෙත් නැහැ කිව්වොත්. ඒකට මෙහෙම පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා. ඒ පෙන්නුම් කරන ස්වභාවය නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒ ගැන ඊළඟට හිතෙන් හිතලා ඒ සම්බන්ධව බාහිර රූපයක් හදාගන්න එක විශ්වාස කරන එක. ඒ කියන්නේ මේ පේන දේ එළියේ තියෙනවමයි. නැත්තම් මේ එළියේ තියෙන දෙමයි මේ පේන්නේ. එතකොට ඔක තමන්ගේ ඇහැට දාලා බලන්න. දැන් අපි යම් කිසි දෙයක් එළියේ තියෙනකොට එළියේ තියෙන පුටුවක් වෙන්න පුළුවන්. දැන් පුටුව තියෙන හින්දාමයි අපට පේන්නේ කියලා අපිට හිතෙනවනම්, නැත්තම් මේ පේන නිසා අතන පුටුවක් තියෙනවමයි කියලා හිතෙනවනම්, ඒක ඇත්ත ඇති හැටිද දෘෂ්ටිගත වීමක්ද කියලා නුවණින් හිතන්න වෙනවා. ඒක හිතන්න තමයි අර බල්ලගේ උපමාව ගත්තේ. එතකොට දැන් අපි පුටුවක් දැක්කොත් ඉති රූපං කියනකොට ඔන්න රූපය වෙන්න ඕන ওই පුටුව. එතකොට රූපයේ ඇත්ත අවබෝධ කරගන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් පෙන්නනවා. ඔකේ අනිච්ච සංඥාව වඩන්න. එතකොට අනිච්ච සංඥාව වඩනවා කියලා අපි ওই පුටුව ඔහම තිබුණට ඕක වෙනස් වෙලා යනවා, පරණ වෙලා යනවා, කැඩිලා යනවා, විඳිලා යනවා. එහෙම හිතන ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාවට අනුව අනිච්ච සංඥාව ඕකද? මේ අනිච්ච සංඥා සූත්‍රයේදී පැහැදිලිව පෙන්වන්නේ මොකක්ද? මේකද? එතකොට ඉති රූපං කියනකොට මෙන්න මේකයි රූපය. ඒ රූපේ සමුදය මොකද්ද? අත්ගමය මොකද්ද කියන එක ඊට වඩා නුවණින් බලන්න ඕන දෙයක්. අන්න ඒ විදිහට බැලුවොත් අර මුලින් ලෝකෙට ආйти දැක්මෙන් දැක්කට ප්‍රඥාව වැඩිලා ඒ රූපයේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වෙයි. එදාට පෙයි මේ සමුදය හින්දායි ඔතන ඔක පිහිටුවේ. සමුදය යෙදුන්නේ නැත්නම් අත්ගමය. එහෙම දෙයක් ගැන කතා කරන්නත් බැහැ කියන අවබෝධයක් කි. අන්න එතෙන්දි දැන් මේ ටික මම ඔය තව ටිකක් විස්තර කළේ මේ අනිච්ච සංඥාව කියන එකේ අනිත්‍ය කියන්නේ වෙනස් වීමමද නැත්නම් ඊට වඩා ගැඹුරක් තියනවද කියන එක තව ටිකක් පෙන්නුම් කරන්න. අපි ඕක පැහැදිලි කරගෙන ඊළඟට යන් අර නාම රූප කතාවේ අදි වචනයි පටිග සම්පස්සේ මම ඒකට යන්න කලින් ආයේ මේ ගැන පැහැදිලි නැත්නම් අපි කාට හරි ගැටලු තියනවා නම් විමසන්න. මොකද මේක හොඳට තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. තෙරුවන් සරණයි.
මම හිතන්නේ අපි දැන් කතා කරේ ඇත්තම දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම කියන වෙනස් වීම නෙවෙයි මෙතන මේ අනිත්‍ය සංඥා සූත්‍රයේ දක්වලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා අපි අද දවසේ කාල වේලාව සලකලා බලලා කොග්ගගි මහත්මයා දීපු උදාහරණෙ වෙච්ච කොටුවක් දැන් දකින්නකොට එතකොට රූපිලා අපි ගත්තේ පුටුව අපි කොග්ගගි මහත්මයා විස්තර කරලා දෙන්න. දැන් අද දවසේ ඇතුළත අපි මේ රූපයේ ඉති රූපං කියන එක කොහොමද තේරුම් ගන්න කියලා. එතකොට අපිට ඉදිරි සාකච්ඡාවලදී අපිට පුළුවන් ඊටු දෙක ගැන වැඩිදුර කතා කරන්න කියලා මට හිතෙනවා. මේ කාල වේලාව සලකලා අපි මේ උදාහරණය මාර්ගෙන් දැන් අපි කෙනෙක් පුටුවක් දකින වෙලාවේ අපි ඉති රූපං කියන එක කොහොමද එතනදී තේරුම් ගන්න කියන එක පොඩ්ඩක් විස්තර කරලා දුන්නා නම් අපි හැම වෙලෙම මම හිතනවා අද අපි යම් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ වගේම අපි දැනටමත් ඉගෙන ගත්තා මේ අනිත්‍ය කියන එකේ තේරුම් මොකක්ද කියන එකත් අපි දැනට ඉගෙන ගත්තා. හොඳයි කොග්ගරේ මහත්මයා, මේ රූපේ පිළිබඳ අපිට ඉති රූපං කියන එකේ පුරු ආශ්‍රයෙන් අපිට තවදුරටත් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඉති රූපං කියන එක ඒක තමන්ට අදාළ දෙයක් කර මුලින්ම පටන් ගන්නකොට මං අර ඇහුවේ අර මගේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා එන්න ඔය වගේ තැනකට එන්න. එතකොට මේ තම තමන්ගේ දැක්ම අනුව තම තමන් විශ්වාස කරන රූප ටිකක් තියෙනවා. ඒක තමයි අපි මේ දැසගත්තු රූප. ඒ කියන්නේ අජ්ජෝසාය තිට්ඨති රූපයේ බැසගෙන තියෙනවා කියන්නේ ඒවා රූප විදිහට බාරගන්න ස්වභාවයක් අපේ තියෙනවා. ඒක තමයි අපේ මේ සංසාරය ආපු පුරුද්ද. මේක රූපයක් කියලා බාරගන්න පිළිගන්න ස්වභාවයක් තියෙනවා. අපි එතනින් පටන් ගන්න ඕන. එතකොට දැන් මූලිකව මේ රූපය මේ පුටුව රූපයක්ද නැද්ද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තර? සාමාන්‍ය මට්ටමේදී පුටුව රූපයක්. ඔකම තමන්ට ඕන නම් මේ ශරීරයේ රූපයක්ද නැද්ද? ඒකට ශරීරයේ රූපයක් කියන්න වෙනවා. ඒක තමයි අපි ඉන්න මට්ටම. දැන් ඕක පිළිගන්න ඕනේ. දැන් අපි දැන් දැනුම තිබුණට නෑ නෑ ඕක නෙමෙයි ඕක නෙමෙයි කියන එක ඒක දැනුමක් නිසා දැක්මක් නෙමෙයි. දැන් අපි මේ දන්න දේ දැක්මක් කරගන්නේ කොහොමද කියන එකයි මෙතන මේ මාර්ගයක් වඩනවා කියන එක. එතකොට තමන් රූපයක් විදිහට බාර ගන්න ඕන තැනකින් පටන් ගන්න ඒක ඉති රූපං. ඒක තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්. අනුන්ගේ ශරීරයක් වෙන්න පුළුවන්. බාහිර රූපයක් වෙන්න පුළුවන්. පුටුව වගේ පණ තියෙන දැන් බල්ලෙක් වගේ හිටියනම් පණ තියෙන බල්ලෙක් ඒකත් රූපයක්. පණ තියෙන රූප තියෙනවා, පණ නැති රූප තියෙනවා. ඒවා මේ අභ්‍යන්තර රූප කිව්වහම මේ ශරීරයේ තියෙනවා, බාහිර රූප කිව්වහම ওই ලෝකේ තියෙන ඕන රූපයක් ගන්න පුළුවන්. ඒ ඕනම රූපයක් දැනට හිතෙනවා නම් මේක රූපයක් කියලා අන්නවක ඉති රූපං. ඒක හැබැයි තේරුම් ගන්න මේක යථාභූත ස්වභාවය නෙමෙයි. යථාභූත ස්වභාවය හිටියනම් අපි රහතන් වහන්සේලානේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සාමාන්‍ය ලෝකයාට. මේ ලෝකෙට අයිති දැක්මෙන් ලෝකෝත්තර දැක්ම ඇති කරගන්නේ කොහොමද? ඒකට මාර්ගයක් තමයි මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ කියලා පෙන්නුම් කරන්නේ. ඒක කෙටියෙන් දේශනා කිරීමක් තමයි අනිච්ච සංඥාව කියන එක. එතකොට කොහොම වඩන අනිච්ච සංඥාද? කතං භාවිතාච භික්ඛවේ අනිච්ච සංඥා. කතං බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීති. කොයි විදිහට කුමන ආකාරයෙන් වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කාමරාග ප්‍රහාණය වෙන්නේ? එතෙන්දී ඒක පැහැදිලිව කියනවා රූපේ නම් මෙන්න මේ විදිහට වඩන. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ. එතකොට මේ ගත්ත උදාහරණෙදී අන්න එළියේ පුටුවක් තියෙනවා. එතකොට දැන් අපි කියන්නේ මේක මම කියලා කියන්නම්කෝ. තමන්ට ගැළපෙනවා නම් දාගන්න. මට හිතෙනවා අර පුටුව කියන එක රූපයක්. එතකොට ඔන්න මම ඒක ධාවන ආරමුණක් විදිහට ගන්න යන්න රූපය. මෙන්න මේක තමයි ඉති රූපං. ඒ පුටුව කියන එක රූපය. දැන් ඊළඟට ඔන්න නුවණ මෙහෙවන්න ඕන සමුදය හොයන්න. දැන් සමුදය හොයන එක එක විදි තියෙනවා. ඒක සමන්ට ගැළපෙන විදිහ තෝරගන්න. ඒකේ ධර්මයට ගැළපෙන එක විදිහක් අපි මෙච්චර කල් මේ සාකච්ඡා කරගෙන ආවර මහා සලායතන සූත්‍රයේ ඉඳලා. දැන් මේ රූපය ඔය පුටුව කියන එක තියනවා කියලා දැනුවත් උනේ කොහමද? දැනුවත් තුන් නැත්නම් අපේ ලෝකෙට ඔය පුටුව නැහැ. එතකොට මම දැන් ඔය පුටුව තියනවා කියලා දැනුවත් උනේ මගේ ඇහැට පෙනුන නිසා. ඇහැට දැర్శණේ උන් නැත්නම් මන් දන්නේ නැහැ එහෙම පුටුවක් තියනවා කියලා. එතකොට අන්න දැන් ආයතනයක් අඳුරගත්තා. ඇහෙන් දැකීම නිසායි මේක දැනගෙන තියෙන්නේ. එතකොට ලෝකෙට අයිති මට්ටමේදී ඇහැ පාවිච්චි කළොත් ඇහැට පේන නිසා අන්න රූපයක් තියනවා කියන මතයක අපි ඉන්නවා. අපි දෘෂ්ටියක් කියන්නේ කැමති නැත්තම් මෙහෙම මතයක ඉන්නවා. දැන් ඊළඟට මේ මතයද ඇත්ත ඇති හැටි කියලා හොයන්න ඕන. දැන් අපි ධර්මය යොදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දීපු ධර්මය. දැන් ඇහෙන් දැකීම කියන එකේදී එතකොට ඔන්න දැන් සමුදය හොයාගන්න අපිට අවස්ථාවක් දීලා තියෙනවා. ඒ සඳහා තමයි අපි ආයතන ගැන බොහෝම විස්තර කළේ. එතකොට ඇහෙන් දැකලා නම් දැනගත්තේ ඒක එළියේ තියෙන යථාභූත ස්වභාවයද නැත්නම් මේ දැකීම උදව් කරගෙන අපේ මනස අපිට කියපු කතාවක්ද? චක්කු විඥාණයෙන් දැනගත්තා මේ පුටුවක වගේ රූපයක් රූප සටහනක්. ඒකට මම උදාහරණයක් ගත්තා අපි අර ෆිල්ම් එකක් බලනවා වගේ කියලා. මොකද මේ ඇහි තියෙන කාචෙන් ප්‍රොජෙක්ට් කරපු වර්ණ සංඥාවක් මේ දකින්නේ. ඒකේ නිකන් පුටුවක වගේ ඡායාවක් තියෙනවා. එතකොට ඕක දිහා තමයි මේ විඥාණය බලන්නේ. විඥාණයට බෑ එළිය ගිහින් පුටුව බලන්න. ඇහැ නැතුව. ඇහෙන් සකස් කරලා දීපු ප්‍රතිබිම්බ මට්ටම. කියන්නේ ප්‍රසාද රූපේ. තව ඉදිරියට ගියොත් චක්කු ප්‍රසාද රූපේ. ඕකමයි චක්කු විඥාණයට ආරමුණු වුනේ. එතකොට මේ චක්කු විඥාණයෙන් ඕක දැනගත්තා. දැනගත්තා කියන්නේ තාම බාහිර පුටුව නෙමෙයි. අර ෆිල්ම් එකේ තිරය දිහා බලලා චිත්‍රයක් දිහා බැලුවා රූප සටහන. ඒක ඊළඟට ඔන්න මනසට බාර කළා තව දුරටත් මේක අඳුර ගන්න. ඔන්න මනස තමයි ඊළඟට හිතන්නේ ඔය එළියේ තියෙන දෙයක්. එතකොට ඒ දේ මොන වගේ දෙයක්ද? ඔන්න ගන්නවා පරණ අද්දකීම් ටික, පෙර ඇසුරු කරපු ටික, ආශ්‍රව ටික, කෙලස් ටික. එතකොට මතක් වෙනවා ඔහොම දෙයක් නම් ඕක පුටුවක්. පුටුවක් කියනකොට පුටුව ගැන තියෙන කොහොම අදහස් Tamanට එනවා. ඕක වාඩි වෙන්න පුළුවන් දෙයක්, මේ වගේ දෙයක්, ඕක වටින එකක්, පරණ එකක් වගේ. ඒ තමන්ගේ හැටියට පුටුවට අදාළ ලක්ෂණ ටිකක් එක්ක, ඒ චේතනා ටිකක් එක්ක තමයි එන්නේ ඕක. ඒ වෙනකොට දැන් එළියේ රූපයක් ගැන තමයි මේ හිතන්නේ. අපට සිහියයි නුවණයි නැහැ මේ මනස ඇතුලේ සිදුවෙන දෙයක් කියලා. ඒ එතනින් අඳුරගන්න ඕන සමුදය. ඒතර සමුදය යෙදිලා තියෙන්නේ මේ මනසේ යෙදුන ප්‍රධාන වශයෙන් ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා අපි මේ එළියේ තියෙන පුටුවක් කියලා විශ්වාස කරන මුලාවකට වැටුණා. හරියට අර වතුරට ඉබුණ බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් ගැන විශ්වාසයකට ගියා වගේ. අන්න එතකොට සමුදය පේනවා. ඔය සමුදය හරියට දැක්කොත් ඒකම පේනවා. මේ සමුදය යෙදුන් නැත්තම් ඔය එළියේ තියෙනවයි කියපු පුටුවට මොකද වෙන්නේ? අන්න එතන අත්ගමය කියන එක. ඒ නිරුද්ධයි. ඒක පිටින්න්නේ නැහැ. මොකද සමුදය යෙදෙන්නේ නැහැ. එතකොට අපි රූපය දකින්න ඕන, රූප සමුදය දකින්න ඕන, අත්ගමයේ දකින්න ඕන. ඒක දකින්න පුළුවන් නුවණක් ඇති කර ගැනීම තුළින් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. දැන් සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ මාර්ගය සම්පූර්ණ වුණ නැහැ. මාර්ගේ පටන් ගන්න අවශ්‍ය දෙයක් කියදුනා. දැන් ඔන්න ඔය තුන බලනකොට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ සමුදේ බලනකොට අත්ගමයක් පේනවා. හරි සමුදේ දැක්කන. හරි සමුදේ දැක්කේ නැත්තම් මතක තියාගන්න අත්ගමය පේන්නේ. එතකොට ඔය තුනම යෙදෙනකොට අනිච්ච සංඥාව වැඩෙනවා. ඒ අනිච්ච සංඥාව වැඩෙනකොට ඔය පුටුව ගැන යම් කිසි කාමරාගයක් තිබුණා නම් ඒක ගෙවිලා ගෙහින් සම්පූර්ණයෙන්ම මුලින්ම උදුරලා දාන්න හැකියාව ලැබෙනවා. එතකොට ඕක ඔන්න ඔය පුටුවට දැම්මා වගේ මේ ලෝකෙට අයිති මොනවාම හරි තමන්ට හිතෙනවා නම් මෙන්න මේ ලෝකෙට අයිති රූපයක් තියෙනවා කියලා ඕක යෙදුවොත් ඒ රූපයෙන් මිදෙන්න මං හිතන්නේ අවස්ථාව ලැබෙයි. මං හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. ඔක එකපාරට පැහැදිලි නැත්නම් ආයේ ආයේ මෙනෙහි කරන්න තියෙනවා. ඒකයි භාවිතා බහුලී කතා කියන්නේ. ඒ කියපු කරුණ පැහැදිලි නැත්නම් ඒක තව විස්තර කරන්න. ඉතින් අපිට අද මේ අර නාමවලට යන්න කලින් අපි එකක් පැහැදිලි කරගත්තොත් ඊට පස්සේ හරි ලේසි අනිත් ඒවටත් මේක යොදන්න. මම රූපය උදාහරණයට අරන් ඒකේ දකින්න විදිහක් කිව්වේ මේක. හැබැයි මේ කියපු පළියටම හරියන්නේ මේක තමන් තේරුම් ගන්න ඕනේ. කියන්නේ තමන්ගේ ප්‍රඥාවට මේක වැටහුනොත් විතරයි ඔක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ රූප කියලා රැවටෙන හැම තැනටම එක තැනකට හරි ඕක යෙදුවොත් මතක තියාගන්න වැඩෙන්නේ මාර්ගය. අනේ පණිවිඩේ තමයි මේ. කියන්නේ මට දෙන්න තියෙන්නේ මේකේ මොනවා හරි අදහස් තියෙනවා නම් අහන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හලයි. හඟංග මහත්මයා. තෙරුවන් සරණත් දැන් ඔතන දැන් ගත්ත විදිහින් මට පැහැදිලි කරගන්න හින්දාන්නේ දැන් ඔය විදිහට රූපේ ගැන හිතනකොට ඔතන මේ මර්ගයන් තේරෙන්නේ දැන් මෙතන මේ සූත්‍රය මෙතන කියලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් මේක හිතන්න කියලා වගේ කියන්නේ. ඒකෝට දැන් ඔතන අර ආයතනත් සම්බන්ධ කරගෙන එනකොට එතන නිකන් ඒක ඒකට ආයතන කියන එකත් සම්බන්ධ වෙනවා කියන දැන් බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධ විදිහට එක විදිහකට කියනවා ආයතන විදිහට තව විදිහකට කියනවා ඔහොම වගේනේ.
එතකොට දැන් මෙතන රූපේ පුටුව නැතුව සත්‍යයක් ගැන හිතුවකින් අර සුදස්සන සාමෙන් වහන්සේගෙන වගේ කන බොන ආහාරයෙන් හටගෙන ඔය විදිහකට වගේ බලන්න පුළුවන් කමක් තියෙනවනේ. එතකොට නිකන් පංච උපාදානස්කන්ධය යන විදිහකට වගේ කියලා මට හිතෙනවා. එතකොට එහෙම හිතුවකින් වේදනා මේ ඊට පස්සේ ටිකට හිතන්නත් මේ විදිහටම පුළුවන් කමක් තියෙනවද? ඒ වගේ පොඩි දෙයක් කතා කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඔව් මේක බලන එක මේ විදිහටම බලන්න ඕන කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අනිච්ච සංඥාව වඩනවා නම් මෙන්න වඩන්න විදිහක්. ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තගමෝ. එතකොට මේ සමුදය හොලනකොට එක එක්කෙනාට එක එක විදිහේ සමුදය පේන්න පුළුවන්. ඒක මේ තම තමන්ගේ පුරුදු ප්‍රඥා මට්ටම ඒවානුව එක එක මට්ටමේදී එක එක විදිහට පේන්න පුළුවන්. ඒකේ ඊළඟට මේ ස්කන්ධ ගැන කතා කළත් ආයතන ගැන කතා කළත් ඒ ස්කන්ධ ධාතු ආයතන ඔය මොනවායින් බැලුවත් මතක තියාගන්න මේ දකින්නේ එකම ධර්මතාවය කියන එක. යථාභූත ඥානය ඇති කරගන්න. ඒකක් දකිනකොට අනිත් එකත් යතන යෙදෙනවා. ඒක Tamanට ප්‍රකට වෙන එකකින් මෙනෙහි කරන එක හොඳයි. එතකොට එකකින් අවබෝධය આવුවොත් එතනම අනිත්‍යකක් තියෙනවා. කියන්නේ අපි ස්කන්ධ ගැන පිරිසිඳ දැනගත්තත්, ආයතන ගැන පිරිසිඳ දැනගත්තත්, ධාතු ගැන පිරිසිඳ දැනගත්තත් අවබෝධය එකමයි. ඒ කියන්නේ ධර්මතාවයේ යථාභූත ඥානය එකමයි. රූපය පිරිසිඳ දකින්න පුළුවන්. ඒතර රූපය ආයතන පැත්තෙන් බලන්න පුළුවන්, ස්කන්ධ පැත්තෙන් බලන්න පුළුවන්, ධාතු පැත්තෙන් බලන්න පුළුවන්. ඒ මොන විදිහට බැලුවත් අවබෝධය කියන්නේ මේ කාම රාග දෙවෙන්න ඕන. කියන්නේ රාග දෝෂ මෝහ දෙවෙන්න ඕන. ඒ ගෙවීම සිද්ධ වෙන විදිහට බලනවා නම් ඒක ධර්මයට එකඟ වෙනවා. ඉතින් බලන්න එක එක විදි තියෙනවා. ඒක එක එක්කෙනාට අවබෝධ වෙන විදි වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි මේ එකකින් නවතින්නේ නැතුව ඉතින් මේ ධර්මය හොයන්න වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මම විශේෂයෙන් අද සාකච්ඡා කළේ අනිච්ච සංඥාව බලන විදිහ අනිච්ච සංඥා සූත්‍රයට අනුව. එහෙම නැතුව මේ මගේ අදහසක් කියන්න උත්සාහ කිරීමක් නෙවෙයි. මේ බුද්ධ වචනේ මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. අනිච්ච සංඥාව කියන්නේ මේකයි, මෙන්න මේ විදිහටයි අනිච්ච සංඥාව වඩන්නේ. මේ විදිහට වැඩුවොත් එන ප්‍රතිඵලය තමයි සියලු කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, ඒ වගේම අස්මිමාන ගෙවා දමන්න පුළුවන්. ඒවා මුලින්ම නසා දමන්න පුළුවන්. ආයේ ඉතුරු නැතුවම. ඒකට තමයි අර ගොඩාක් උපමා දුන්නේ මෙන්න මේ විදිහයි මේ විදිහයි. එතකොට ඒකෙන් පෙන්වනවා අනිත්‍ය සංඥාව අනිත් හැම එකටම වඩා ප්‍රබලතාවයක් තියෙනවා කියන එක අර උපමා වලින් පේනවා. ඉතින් ඒ අදහස තේරුම් ගන්න උත්සාහයක් තමයි මේ දැරුවේ. නැතුව මෙහෙම්මම මේකම කරන්න ඕන කියන එක නෙමෙයි. ඒ කරන දේ ඉතින් මේ තම තමන්ට මං හිතන්නේ ඒ ප්‍රඥා මට්ටම අනුව තෝරගන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි.
මම අහගෙන ඉන්නකොට ඒ බාහිර රූපයක් ගන්නකෝ දැන් ඒ ඉතිරූපං කියනක මේ මාම කියලා අල්ලගෙන ඉන්න මගේම රූපය අරගෙන මේ රූපේ සමුදය අස්තංගිකමය ඔය විදිහටම බලන්නේ කොහොමද කියලා මට හිතුණා.
ඔව්.
ඒක පුළුවන් නේද කියලා හිතුණා. ඒක කොහොමද මට හිතුණා නිකන්.
ඒකම තමයි මං කිව්වේ Tamanට කැමති රූපයකින් පටන් ගන්න. Tamanට ප්‍රකට වෙන රූපයකින් පටන් ගන්න. ඒක Tamanගේ ශරීරය වෙන්න පුළුවන්. බාහිර ශරීරයක් වෙන්න පුළුවන්. පණ තියෙන ශරීරයක් වෙන්න පුළුවන්. පණ නැති අපි රූප කොටසට දාන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේවයි ප්‍රතිඵලය වෙන්න ඕන. රූපය පිරිසිඳ දකිනකොට මොකද වෙන්නේ? අපි දැනට තියෙන මේ තමන්ගේ කියන ශරීරය, අනුන්ගේ කියන ශරීරය, දූ දරුවෝ, අඹ දරුවෝ, යාන වාහන, ඔය රන් රිදී මුතුමැණික් වස්තු, ගෙවල් දොරවල්, ඉඩකඩම්, ඒ විතරක් නෙමෙයි, ඉරහඳ තාරකා කියන මට්ටමට ඔය රූප සියල්ලගෙන්ම ඉක්මවා යන දැක්මක් එනවා. අන්න ඔය දැක්ම තමයි ඒක රහතන් වහන්සේලා ගැන සඳහන් වෙන ගොඩාක් තැන්වල ඒ වගේ දේවල් දකින්න පුළුවන්. ඒ කියන්නේ රූපයේ පිරිසිඳ දකිනකොට, රූපයේ යථාභූත ඥානය එනකොට සිද්ධ වෙන්න ඕන දේ අරව පිහිටන් නැති ස්වභාවයකට ඒවා ඉක්මවා යන. ඒක තමයි මේ ලෝකෙට අයිති දැක්මයි, ලෝකේ ඉක්මවා යන ලෝකෝත්තර මට්ටමකට එන්න පුළුවන්කම එන්න ඕන. ඒක ප්‍රතිඵලය. ඉතින් ඒක මම කියන්නේ දැන් මේ එක්කෙනාට ඕක දැන් මේ රූපෙන්ම පටන් ගන්න කියලා එකක් නැහැ. සමහර විට එක රූපයකින් පටන් අරන් ඕක ටිකක් කල් වඩනකොට මේ අනිත් රූප ගැනත් බලන්න වෙනවා. ඒක තමයි අර ඉති අජ්ජත්තංවා බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති කියලා ඉන්නේ. ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. අහම ඒ සතර සතිපට්ඨානේ කායනුපස්සනාව වඩනකොට එතකොට ඕකේ ප්‍රතිඵලය වෙන්නේ නචකින්චි ලෝකේ උපාදීයති. එතකොට අපි කායනුපස්සනාවේදී මේ රූප ගැන මෙනෙහි කරනවා මොකක් වෙනකන්ද? මේ රූප කියන ලෝකේ, කය කියන ලෝක වල කිසිම දෙයක් උපාදානය නොකරන මට්ටමකට එන්න. ඒක තමයි ඒ ප්‍රතිඵලය වෙන්න ඕන. එතෙන්ට එනකන් යම් කිසි රූපයකට අහු වෙනවා නම් ඒක අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව කියනකොට තේරුම් ගන්න අපි පුරුදු වෙලා ඉන්නේ ඕක වෙනස් වෙනවා කියලා බලන්න. ඒක හරියට මතක් කරගන්න අර වතුරට ඉදෙන බල්ලා අර එළියේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා වැඩුවත් ඌට ඇත්ත ඇති හැටි අවබෝධ වෙයි. නැත්තම් එහෙම රූපයක් කියලා හිතුණා ඒකේ සමුදේ මොකද්ද, අත්තගමේ මොකද්ද, අන්න ඔය දෙකත් බැලුවොත්ද ඇත්ත ඇති හැටි. එහෙම නැත්තම් යථාභූත ඥානෙ පහළ වෙන්නේ කියන එක. අන්න ඒ වෙනස තමයි මට මේ විශේෂයෙන් මේකේ මේ සූත්‍රයට අනුව මෙන්න මෙහෙම දෙයක් අනිත්‍ය සංඥාව ගැන බුද්ධ දේශනාවක් තියෙනවා කියන එක පෙන්වන්න තමයි මේ මම විශේෂයෙන් මේ සූත්‍රය ගත්තේ. يعني අනිත්‍ය සංඥාව කියනකොට වෙනස් වෙනවා කියන එක විතරද, එහෙම නැත්නම් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ, ඒක රූපය ගැන නා අනිත්‍ය සංඥාව. වේදනාව ගැන නම් ඔය වගේම දාන්න. වේදනාව මේකයි, ඒ කියන්නේ Tamanta දැනෙන වේදනාවකින් පටන් ගන්න. මෙන්න මේ වේදනාව. ඒ ඊළඟට හොයන්න ඕනේ ඒකේ සමුදය මොකද්ද? සමුදය හරියට දැක්කොත් පිහිටන්නේ නැති අත්ථගමය දකින්න පුළුවන් වෙයි. එහෙනම් දැන් වේදනාව ගැන ගත්තත් මේ වේදනාව වෙනස් වෙනවා කියලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේදනාව මේකයි, වේදනාව හටගත්තේ මෙහෙමයි, මෙන්න මේ හේතු හින්දා, මේ හේතු යෙදුන් නැත්නම් එහෙම දෙයක් තියෙයිද අත්ථගමය? ඔන්න ඔය මේ මෙනෙහි කිරීම දෙකේ වෙනසක් තියෙනවා කියලා නිකන් පේනවනම් මං හිතන්නේ මම මේ කියන්න හදන පණිවිඩේ පොඩ්ඩක් ගියා කියලා හිතනවා. ඒක මේ එකපාරට සමහර විට තේරුම් යන එකක් නෑ. මේ නැවත නැවත මේ සූත්‍රය කියෝලා පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරලා බලන්න. තෙරුවන් සරණයි.
මට්ටමක තැනක් අපිට පෙන්වා දුන්නා. එතකොට මට දැනගන්න ඕන ඔබතුමාගෙන් අපිට සාමාන්‍යයෙන් භාවනා කෙරෙහි සිටින්නේ මම ගත්තා පෞද්ගල වශයෙන් භාවනා කරන දවසක පැය භාගයක් වගේ කාලයක් තුළ පැය පහක් හයක් නිදා ගන්නවා. ඒ අතර වැඩිපුර කාලයක් ඇහැරන් ඉන්නවා. එතකොට අපි මේ මේ කියපු අනිත්‍ය සංඥාව වඩනවා වඩන්න ඕනේ මේ භාවනා කරන කාලය තුළද එහෙම නැත්නම් ජීවිතයේ ඉදිරියදා අපි වැඩ කරන කාලය තුළද කියන කරුණා කළ කොබලික මාතේ එකම සඳහන් කරන ඉරසන්න.
ඔව් තෙරුවන් සරණ. එක හොඳ ප්‍රශ්නයක්. මොකද අපි සමහර වෙලාවට පුරුදු වෙලා ඉන්නා භාවනා කරනකොට එහෙම නැත්නම් මේ ධර්ම සාකච්ඡාවක් තියෙනකොට විතරයි මේවා මෙනෙහි කරන්නේ. අනිත් වෙලාවට මොකද වෙන්නේ? ඇත්තටම මම මේ පණිවිඩය දුන්නේ මේ අනිත් වෙලාවට තමයි මේක වඩන්න ඕන. ඒ කියන්නේ අපිට රූප හම්බ වෙන්නේ සාමාන්‍ය ජීවිතේදී, රූපවලට රැවටෙන්නේ සාමාන්‍ය ජීවිතේදී, රූපවලට කාමරාග ඇති වෙන්නේ සාමාන්‍ය ජීවිතේදී. එතකොට මේ භාවනා කරන මොහොතේදී නෙමෙයි. භාවනා කරන මොහොතේදීත් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේ මේ රූපයක් තියෙන වෙලාවට තමයි රූපයේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. රූපයක් නැහැ කියලා හිතුවොත් එතන අනිච්ච සංඥාව වඩන්න රූපයක් නැහැ. සාමාන්‍ය ලෝක ජීවත් වෙන මේක මේ ජීවිතයයි භාවනාවයි කියන්නේ දෙකක් නෙමෙයි. මේක අනිත් එක මේ අර ඇහැ තියාගෙන වාඩි වෙලා කරන භාවනාවක් නෙමෙයි මේ අනිච්ච සංඥාව වඩනවා කියන එක. ඇස් ඇරගෙන ඉන්න සාමාන්‍ය ජීවිතේ ඕන වෙලාවක තත්පර දෙක තුනක් වඩන්න මේක. මොකක් හරි රූපයක් ගැන දැනගත්තා නම් අන්න ඉති රූපං කියලා දාගන්න. ඒකෙන් නවත්තන්න එපා. ඒකෙන් නැවැත්වීම තමයි සංසාරේ යන එක. එහෙනම් ඉති රූපං විතරක් නැතුව අර බුද්ධ දේශනාව අනුව අනිච්ච සංඥාවට මේක යොදන්නේ කොහොමද? ආ මේ රූපේ සමුතය මොකද්ද? අත්ගමය මොකද්ද? අන්නවක බලන්න. ඒක බලන්න එක පහසු විදිහක් අපි මෙච්චර කල් සාකච්ඡා කරගෙන ආපු ඒවයින් මොන ආයතනෙන්ද මේ රූපේ ගැන දැනගත්තේ? දැන් අපි සද්දයක් ඇහිලා අර ඉස්සෙල්ලා කිව්වේ අර කුරුල්ලෙක් ගැන දැනගත්තා. ආ ඉතින් කුරුල්ලා රූපයක්, ඉති රූපං. එතකොට මොකෙන්ද දැනගත්තේ? සෝත ආයතනේ තමයි මුල් වෙලා තියෙන්නේ. එතකොට සෝත ආයතන ගැන අපි ගැඹුරට සාකච්ඡා කළේ ඔන්න දැන් ඔතෙන්ට යොදන්න. සෝත ආයතනෙන් දැනගන්න එක ඇත්තටම ඉදියේ තියෙන දෙයක්ද නැත්නම් අපේ මනසෙන් යම් කිසි ක්‍රියාකාරීත්වයකින් හිතාගත්තු දෙයක්ද? අන්න එතකොට අර බුදුරජාණන් වහන්සේගේ වචනේ ලෝකය දකින්නේ, ලෝකය පණවන්නේ මේ බාහිරෙන් නෙමෙයි. බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් කියන එකටත් ඒ අවබෝධෙත් එයි. එතකොට මේක ඕනම අවස්ථාවක වඩන තරමට මතක තියාගන්න යම් කිසි තත්ත්වයක් වැඩුවා නම් ඒ තත්ත්වරේ වැඩෙන්නේ ආර්ය මාර්ගයේ, ලෝකෝත්තර මාර්ගයේ. කියන්නේ අනිච්ච සංඥාව. ඒකෙන් ගෙවෙන්නේ කාමරාගය. ඒකෙන් ගෙවෙන්නේ අවිද්‍යාව. ඒ කියපු දේවල් ගෙවෙන්නේ. ඒක වෙලාවක්, ස්ථානයක්, ඉරියව්වක් කියලා දෙයක් නැහැ. ඕනම වෙලාවක, ඕනම මොහොතක වඩන තරම. ඒ වචනේ තමයි අර භාවිතා බහුලී කතා. මේ අනිච්ච සංඥාව භාවිතා කරන්න බහුලී කතා ඒ විදිය. ඒ වගේම මේ ජයන්ත මහත්මයා දැන් අපිට අර මේ තව අපේ සාකච්ඡා වලට ගන්න පුළුවන් මං හිතන්නේ මදුපිණ්ඩික සූත්‍රය. ඒක කියපු හින්දා මං හිතන්නේ ඊළඟ සතියේ අපි ඒකේ කොටස් තුනක් ගමු. මොකද මදුපිණ්ඩික සූත්‍රයේ ඒ ඡේද ටිකක් තියෙනවා. අර චක්කුංචා උසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අනය රූපය හටගන්න හැටි, රූපය සමුදය ඔවතනිනුත් දකින්න පුළුවන්. ඒක මේකට ගැළපෙනවා, මේකට සම්බන්ධයි රූපය හටගන්න හැටි. එතකොට රූපය විතරක් නෙමෙයි රූප සමුදය දකින්න ඔය මම එහෙ කෑල්ල කියුවේ ඔක ආයතන හයකම කියනවා. සෝත ගාන ඒ වගේ. ඒ වගේම එතනින් නවත්තන්නේ ඒකේ මෙන්න මේ ඡේද තුනම මම හිතන්නේ පුළුවන් නම් ගන්න ඒ ඡේදේ ඊට පස්සේ තියෙනවා සෝ තා උසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති ඒ කියන්නේ මේ ඇහැ තිබුණත් රූපය තිබුණත් චක්කු විඥානය තිබුණත් සති කියන්නේ තිබුණත් පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්ස තීති තාන නේතං විජ්ජති. අපි මේ පාළි වචන පස්සේ විස්තර කරමු ඒක සාකච්ඡා කරනකොට. පස්ස පඤ්ඤත්තියා සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්ස තීති තාන නේතං විජ්ජති. ඒ කියන්නේ එවත්නි ඒකාතයෙන්ම හිතේ ඇස ඇතිකල්හි රූපය ඇතිකල්හි චක්කු විඥානය ඇතිකල්හි ස්පර්ශයයි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. මේ පාලි පාඨේ තේරුම ගත්තොත් ස්පර්ශයයි පැනවීමක් ඇතිකල්හි වේදනායයි පැනවීමක් කරන්නේය. අපි ඔය තියනවා කියලා හිතුවට මතක තියාගන්න ඕවා පැනවීම. ඔවා මදුපිණ්ඩික සූත්‍රයේ පැහැදිලිව මේ විස්තර කරලා තියෙනවා. ඒ දෙවෙනි ඡේදේ ඊළඟට තුන්වෙනි ඡේදෙත් තියෙනවා සෝතවසෝ සෝතස් සෝතනිමේ ඊළඟට සෝතවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්ස තීති නේතං ඨානං විච්ඡති. එවත්නි ඒකාන්තයෙන් හිතෙන්නේ ඇස නැති කල්හි රූපය නැති කල්හි චක්කු විඥානය නැති කල්හි ස්පර්ශයයි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ඔන්න ඔය ඡේද තුනම අහුවෙන විදිහට මම හිතන්නේ අරගෙන අපි මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන්න බලමු. මොකද ඔය ගොඩාක් තැන්වල මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා වෙන්නේ අර පළවෙනි කරුණ විතරයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. චක්කුන් සති රූපං සති විඥානං සති කතාවයි චක්කුන් අසති රූපං අසති විඥානං අසති කතාවයි මේ සූත්‍රයේ වැදගත්ම කොටස් ටික ගොඩක් වෙලාවට මේ කියවන්නේ නැහැ. ඒ හින්දා මම හිතනවා දැන් අද අනිච්ච සංඥා සූත්‍රය ගත්තා වගේ ඒකටම අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේ ඊළඟ සාකච්ඡාවට මේ මදුපිණ්ඩික සූත්‍රෙයි. ඒ වගේම අර අපි ගැඹුරින් කතා කරන්න ඕන අර අදිවචන සම්පස්ස පටිගසං පංසස එක තියෙන්නේ මහා නිදාන සූත්‍රයේදී. ඔය කරුණු දෙකත් අපි සාකච්ඡාවකට වෙලා තියෙන වෙලාවක ගම්මු කියලා මම මේ යෝජනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. නිසා එහෙම නැත්නම් වෙනස් වීමකට කියන නමක් නෙවෙයි ඊට ගැඹුරකට යන දහමක්. ඉතින් අපි ආරාධනා කරනවා මේකේ රෙකෝඩින් එක සුෂ්ණ මාත්මයා ළඟදීම ඔබ අතටපත් කරයි. ඒක නැවත වරක් අහන්න මොකද ඒක උගාස්ම වැදගත්. ඒ වගේම මේ සූත්‍ර බොහොම සමාධි භාවනා සූත්‍රයත් බොහොම ගැළපෙලා එකිනෙකට යන ගතියකුත් පේනවා. එතනත් ওই විදිහට සමුදයට අෂ්ටාංගමයක් ගැනීමමයි කියලා කියනවා යථා භූතය අවබෝධ කරගන්නේ කියලා. ඉතින් ඒ කාරණාත් මතක් කරගන්න මේක රෙකෝඩින් එක අහලා එහෙමනම් තව ලබන සතියේ නෙවෙයි ඊට පස්සේ සතියේ නැවතත් අපි ඔබතුලගේ මහත්මයා සමග සාකච්ඡාවට එළඹෙනවා. ඒ අවස්ථාවේදී හොඳට මේ අද කියපු කරුණු ටික ධාරණය කරගන්න මාසදන්න අර කිව්වා වගේ මේ කෙනෙකුට මේ දේ කරන්න කියලා නෙවෙයි කියන්නේ මේ දේ සලකලා බලන්න කියලා කියන්නේ. ඒකෙන් එක්කනා කරන භාවනා කරන විදිය වෙනස්, ඒකෙන් එක්කනා දකින්න විදිය වෙනස්. මේවා වාඩි වෙලාම කරන්න ඕන දේවලුත් නෙවෙයි, එදිනදා ජීවිතේ කරන්න ඕන දේවල් කියන එකත් මතක් කර කොග්ගලගේ මහත්තයා. ඉතින් මේ හැම දෙයක්ම කීයට අපගෙන එමනම් අපි තව සති දෙකකින් නැවත හමු වෙමු. කොග්ගලගේ මහත්තයා ඔබට අවසාන වශයෙන් යමක් කියන්න තියනවද?
නෑ මං හිතන්නේ කියන්න අවශ්‍ය ටික කිව්වා. ඉතින් මං මූලික පණිවිඩේ අර අනිච්ච සංඥාව කියල එකේ අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ එක මේ ධර්මයට ගැළපෙනවද කියලා නුවණින් විමසන්න මේක අර කිව්වා වගේ ආයේ පොඩ්ඩක් මේක දෙතුන් පාරක් අහන්න පුරුදු වෙන. කියන්නේ දැන් අපි දෙයක් විශ්වාස කරන්න ගත්තට පස්සේ අපිට පුරුදු වෙන්නේ ඕකටම ගලපලා බලන්න. ඒකෙන් මිදෙන්න ටිකක් කල් යනවා. ඒක තමයි මේ නේ ධර්ම මාර්ගයට වැටීමේ තියෙන අපහසුතාවයක් ඒක දැන් මේක ඒ මටත් පොදුයි ඒක දැන් මම මොකක් හරි මේ විදිහ කියලා හිතාගත්තට පස්සේ ටිකක් තව කෙනෙක් වෙන අදහසක් පෙන්නුවත් අපි අර ඒක එකපාරටම දකින්න හැකියාවක් අපිට නැහැ ඒක සමහර විට ආය ආය අහනකොට මෙනෙහි කරනකොට සමහර විට අපටම පේනවා දැන් මේ මෙතන මේ මේ ධර්මයට ගැළපෙනකොට මේ බුද්ධ දේශනාව නැත්නම් අපි මේවා භාවනාවේ අත්දකිනකොට එන ප්‍රතිඵලත් එක්ක නුවණින් විමසීම තුලින් සමහර විට අපි මෙතෙක් කර මාර්ගයේ වඩන්න කොච්චර උත්සාහ කළත් ඇයි මේ මේ කෙලෙස් ගෙවෙන්නේ නැත්තේ ගෙවෙන්නේ නැති වෙන්න ඉතින් හේතු තියෙනවා ඒකේ ප්‍රධාන හේතුවක් වෙනවා අපි මාර්ගය කියලා හිතුවට වඩලා තියෙන මාර්ගේන වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් සමහර විට අඩුපාඩු තියනවා නම් හදාගන්න අඩුපාඩු නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකෙදි මේ කියන දේම ගන්නව නෙමෙයි මේ ධර්මයේ තියෙන නුවණින් විමසන්න. අන්න ඒ විමසීමකට ලක් කරන්න ඒකෙදි එකක් පුරුදු වෙන්න ඕන මේ මේ දේශනාවේ තියෙන්නේ මෙහෙමයි කියන එකෙන් පටන් ගන්න. ඒක අපි දන්න ටිකට අපි කරපු ටිකට ගලපනවට වඩා මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ කියන එක දකින්න පුරුදු වෙන්න උත්සාහ කරන්න කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. හොඳයි, තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි. බොහොම ප්‍රිය මන්ට නැවේ පාරේට මාත්මය අප්‍රශ්නට අපිට පිළිතුරක් ලබා ගන්න බැරි වුණා. මම ගෞරවයෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා කෙනෙක් ප්‍රශ්නයක් කරුවා මේකට තවත් ප්‍රශ්නයක් ආඳන්න එපා. මුල් ප්‍රශ්නේ එතකොට යට යනවා. කොහොම නමුත් පාරේට මාත්මයට පුළුවන් ඊළඟ දවසේ ඒ ප්‍රශ්නේ නැවත වරක් අහලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න මහන්සි ගමු. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
Anai,
tu li, udah. Hmm? Ya,